පෙනෙනවා කියන සිද්ධියට පෙනෙනවා කියන සිද්ධිය ඇතිකරන්න හිත ගය වෙලා හින්දා ඒ හිතට පේන්නේ. ඇහත් රූපය කියන දේ චක්කු විඥානය උපන්නාම ඒ චක්කු විඥාන සිතට බාහිර රූපය පිළිඹු වෙනවා. ඒ කියන්නේ ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා එදිලා. එච්චරයි. දැන් මේ හිත දන්නේ නැහැ රූපයක් දැන් මේ හිතට පිළිඹු වෙලා කියලා. රූපය දන්නේ නැහැ මම දැන් හිතට අරමුණු වෙලා කියලා. තේරුණේ? කොන ඔය මට්ටම තමයි පංච උපාදාන ස්කන්ධ මට්ටම. ඊට පස්සේ මේ සිත ඉපද නිරුද්ධ වෙනකොට ඒ හිතේ තිබුණු නාම ධර්ම අරමුණු කළ තව සිතක් උපදිනවා. ඒකට කියන සම්පටිච්ඡේද සිත. ඒ හිත ඉපද නිරුද්ධ වෙනකොට ඒ හිතේ තිබුණු නාම ධර්ම අරමුණු කළ තව සිතක් උපදිනවා. පිටින සම්තීර්ණ සිත. ඒ හිත ඉපද නිරුද්ධ වෙනකොට තව සිතක් උපදිනවා. ඒකට වෝත්කපන. ඒ සිතේ තුදී නිරුද්ධ වෙනුන තව සිතක් උපදිනවා. ඒකට ජවන්. අන්න දැන් තමයි අපි දන්න මට්ටමට වෙන්න තියෙන්නේ. එතකොට අපි දකින දේ දන්නවා. දැන් අන්නේ දන්න මට්ටමට එනකොට හැමදාම කෙලෙස්, කර්මයි. ඒ දන්න මට්ටමට එනකොට කර්මයි. කර්ම රැස් නොවන මට්ටමේදී අපි දන්නේ. විපාකය විපාකින් ඉවර වෙන මට්ටමේදී විපාක මට්ටමේදී අපි දන්නේ. අපි දන්න මට්ටම එනකොට කර්මයි. සක්කාය දිට්ඨිය කියලා කියනකොට මේකේ තියෙන සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. සක්කාය කියලා කියන්නේ පෙනෙන මට්ටම. ඒ සක්කාය ආරම්භය තියෙන දිට්ඨියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨිය කියන එක යෙදෙන්නේ හැම වෙලාවෙම මනෝ විඥාන මට්ටමේ, ජව මට්ටමේ. ඇහෙන් දැකපු දේ, පෙනෙන දේ දැනගන්න මට්ටමට එනකොටයි කෙලෙස් යෙදෙන්නේ. පෙනෙනවා සහ දැනගන්නවා කියලා ධර්මතාව දෙකක් තියෙනවා. නේද? පෙනෙන දේ දැනගන්න. අපිට හැම වෙලාවෙම පෙනෙන දේ දැනගන්න මට්ටමට එනකොටයි කෙලෙස් යෙදෙන්නේ. එතකොට පෙනෙන දේ තුල කෙලෙස් නැහැ. යෙදিলা නැහැ. නමුත් පෙනෙන දේ ආරම්භය ඇත්ත නොදන්න කම හේතු වෙනව වැරදි විදිහට දැනගන්න. එතකොට අපි කියමු දැන් අපිට මොනවහරි වස්තුවක් පෙනෙනවා නම් අපි හැමෝටම පෙනෙන මට්ටම එකයි. නමුත් දැනගන්නේ එක එක විදිහට. අපි කියමු දැන් කවුරු හරි කෙනෙක් අපිට පේන්න ඉන්නවා නම් එක්කෙනෙක් දැනගන්නවා මේ වගේ අයියා. තව කෙනෙක් දැනගන්නවා මේ මල්ලි. තව කෙනෙක් දැනගන්නවා මේ පුතා. තව කෙනෙක් දැනගන්නවා මේ සීයා. නමුත් ඔක්කොටම පෙනුණු මට්ටම එකමයි. පෙනුණු දේ දැනගන්න මට්ටම තුල තමයි කෙලෙස් ඇති වෙලා තියෙන්නේ. කෙලෙස් තියෙන්නේ. අපිට පෙනෙන දේ දැනගන්න මට්ටමකට එනකොට හැම වෙලාවෙම සක්කාය දිට්ඨිය එනවා. කෙලෙස් එනවා. එතකොට සක්කාය අරමුණේ දිට්ඨිය එනවා. පෙනෙන මට්ටම තමයි පෙනෙන දේ තමයි සක්කාය. ඒක දැනගන්න තාත්තා හෝ පුතා හෝ මොන විදිහට දැනගත්තත් ඒක දිට්ඨිය. සක්කාය දිට්ඨිය. එතකොට පෙනෙන සක්කාය ආරම්භය දිටියක් ඇති නොදන්නට නම් සක්කාය පිළිසින දකින්න ඕනේ. සක්කාය කියලා කියන්නේ ඒ කියන්නේ පෙනෙනවා කියන සිද්ධිය ඇති උනේ කොහොමද කියන එක අරමුණු කළොත් පෙනෙන දේ ඇත්ත වෙන්නේ නැහැ අපිට. එහෙම නැති පෙනෙනවා කියන සිද්ධිය ඇති උනේ කොහොමද කියලා සිහි නොකරන හැම වෙලාවකම යමක් පෙනෙනවා කියන සිද්ධාන්තය නොදකින හැම වෙලාවකම පෙනෙන දෙයටයි අපි හිතන්නේ. පෙනෙන දෙයට නැමිලා පෙනෙන දෙයට නැඹුරු වෙලා හිතන්න ඕනේ නෑ අපිට ගන්න මට්ටමේ දෙයක් ඇති බවට තේරෙන කාරණාව තුලම සක්කායි කියලා. සක්කායි දිතියේ දිලා තියෙනවා. අපි කියමු අර වගේ සිහිය තාත්ත කියලා දැනගන්න ඕනේ නැහැ. පෙනෙන දේ කනුව හිතුවේ නැති වුණත් පෙනෙන දේ දිහා බලන බවම දැනගත්තා. පෙනෙන දේ බලලා දැනගන්න පුළුවන් නේද? එතකොට අපිට ඇහැ පරිහරණය කරද්දී අපි කියමු ඇහැට පෙනෙන මට්ටම තමයි පංච උපාදානස්කන්ධේ සක්කාය. ඊට අනුව හිතුවොත් එහෙම නැත්නම් ඊට අනුව නැමී පවතින මානසම සක්කාය විත්ති ආය කර්ම. මේ සක්කාය හම්බ වෙනකොට ඒක යටිපැත්තට අපි ගියෝ. රූපයක් හම්බ වෙනකොට මෙතෙන්දි සක්කාය කියනකොට පංච උපාදානස්කන්ධය කියනකොට වෙන වෙනම දකින්න එපා. අපිට මෙහෙම යමක් පෙනෙනවා කියන සිද්ධියට මේ ස්කන්ධ පහම වැය වෙලා තියෙනවා. ස්කන්ධ පහම වැය වෙලා තමයි පෙනෙනවා කියන ධර්මතාවය තියෙන්නේ. එතකොට ඒ පෙනෙන දේ දැනගන්න විදිහට පෙනෙන දේ අපි හැම වෙලාවෙම ඇත්ත වෙලා කටයුතු කරනවා. ඊට නැඹුරු වෙලා කටයුතු කරනවා නම් ඒ හැම වෙලාවෙම ඉන්නේ අපි පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා. ඒ කියන්නේ ලෝකේ පරිහරණය කරනවා. පෙනෙනවා කියන සිද්ධිය සංදිස්ථානය. ආපෝ කර්ම රැස් වෙනවද කර්ම ලිහ ගන්නවද කියන කාරණාව තියෙන හේතුව. මෙහෙම පෙනෙනකොට පෙනෙන දෙයට අනුව අපි හිතන්නේ නැත්තම් පෙනෙන දෙයට අනුව සිහි කරන්නේ නැත්තම් පෙනෙන දෙයට අනුව සිහි කරන්නේ නැහැ කියලා කිව්වේ. මේ රූපයේ ඇත්ත වෙන විදිහට බලන්නේ නැත්තම් පෙනෙනවා කියන සිද්ධියට ඔබෙන් අපි බැලුවොත් අපි කියමු අපිට මෙහෙම යමක් පෙනෙනකොට වෙනදට අපි පෙනෙන දේ ගැන හිතනවා. එහෙම නැත්නම් පෙනෙන දේ උමනා කරගන්න දැනගන්න. පෙනෙන බව හරි දන්නවා. මුකුත් විස්තර ප්‍රඥප්ති නැත්නම් යමක් පෙනෙන බව හෝ අපි දන්නවා. එහෙද සක්කාය තුලමයි ඉන්නේ. පෙනෙන දෙයින් මේ පැත්තට ඇවිල්ලා කවදාවත් නිදෙන්න බෑ. දැන් අපි පෙනෙන දෙයින් යටි පැත්තට යන්න ඕනේ. යටි පැත්තට කියන්නේ මෙහෙම යමක් පෙනෙනකොට අපි ඒ පෙනෙන දෙයට ඔබෙන් යන එක තමයි ස්කන්ධයේ ඇතිවීම බලනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම පෙනෙන තැනක පවතින රූපය මොකද්ද? සතර මහා ධාතු. මොකද උපාදාය රූපය කියන එක ඇති කරවල තියෙන්නේ සතර මහා ධාතු නිසා. මේ වේදනා සංඥා චේතන විඳින හඳුනන බවක් තියෙනවනේ මේවා තියෙන ස්පර්ශය නිසා. දැනගන්න බව තියෙන්නේ නාම රූප නිසායි කියලා අපි බලනවා කියන්නේ පංච උපාදානස්කන්ධයේ පිළිතලා තියෙන මෙන්න මෙහෙම හේතු ටිකක් තිබුණා කියලා බලන්න. එතකොට පෙනෙන දේ අපිට ඇත්ත වෙලා නැහැ. පෙනෙන දේ ඇත්ත වුණොත් පෙනෙන දේ ඇත්ත වුණොත් අනිවාර්යම කර්මයි. අපි කීමාරාර වගේ කතා කරන විදිහේ උපමා මො වගේ අරගෙන එතනදී දැන් සක්කාය කියලා කියන්නේ අපිට මෙහෙම පේන මට්ටම. තේරුණානේ? දිට්ඨිය කියලා කියන්නේ හැම වෙලාවෙම පේන දෙයට අනුව හිතනවා, අනුව දැනගන්නවා. පේන දෙයට අනුව හිතුවොත් පේන දෙයට අනුව දැනගත්තොත් ඒකේ ලක්ෂණය තමයි පේන දේ බාහිරින් හම්බ වෙන්නේ. දැන් උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි බාහිරින් හම්බ වෙන්නේ. ඒ බාහිරින් හම්බ වෙනකොට දික්කේ යදිලා දැන් ඇහැට පේන මට්ටම ඔන්න දැන් ඇහැට පේන මට්ටමේදී පේනවා කියන සිද්ධියේදී ඒ නිසා මෙහෙට කියලා නුවණකුත් නැහැ පේනදී බාහිරයි කියලා මෝඩකමකුත් නැහැ පේනවා කියන සිද්ධියේදී දේරණේ පෙනෙනදී දැනගන්න ගියාම පෙනෙනදී දැනගන්න කොටයි කර්ම රැස් වෙන විදිහද නැති විදිහද කියන කාරණාව තියෙනවා. අපි පෙන දෙයට අනුව දැනගන්න ගියොත් පෙන දෙයට අනුව දැනගන්න ගියොත් අපිට හම්බ වෙන්නේ කොහොමද? පෙන දෙය බාහිර තියෙන දෙයක් හැටියටයි හම්බ වෙන්නේ. ඔන්න එතකොට සක්කාය දිට්ඨිය. අපි කියන වතුර වගේ පේනවා නම් අපිට පේන දේ බාහිර තියෙනවා කියලා පේන මට්ටමට එන සක්කාය දිට්ඨිය. අපි දැක්කොත් පේන දේ ඇත්ත ඇති හිතේ නුවණ. එතකොට දිට්ඨිය එදෙන්නේ. කියලා කියෙදෙන්නේ. තේරුණාද කියන්නේ? එතකොට මෙතනදී තියෙනවා තව කාරණාවක් හිතන්න. ඇහැ තිබුණා, රූපය සමුවට එනවා, ඊට අනුලෝමව මෙනෙහි නොකළොත් චක්කු විඥානේ පිහිටන්නේ නැහැ. ඇහැ තියෙනවා, රූපය සමුවටත් එනවා, ඊට අනුවත් අපි මෙනෙහි කරන නිසා චක්කු විඥානේ පිහිටන්නේ. ඇහැ තියෙනවා ඉදිරියෙන් නිරුද්ධු නිසා අපිට නිමිත්තකුත් හම්බ වෙලා තියෙනවා. අපි මේ නිමිත්තට අනුව මෙනෙහි කළාම චක්කු විඥානයේ පුද චක්කු විඥානයේ ලක්ෂණය තමයි රූපයක් වෙන්නන ගතිය. තේරණේ. එතකොට ඇහැ තියෙනවා රූපයත් අසමුවට එනවා ඒ දෙයට අනුව මෙනෙහි නොකළොත් අපි අනුව මෙනෙහි නොකරනවා කියනකොට අපිට වෙනව මෙනෙහි කරන්න කොහොමද? පවතින ඇත්ත. රූපය මෙනෙහි නොකළොත් අපිට චක්කු විඥානේ පිහිටන්නේ නැහැ. එතකොට චක්කු විඥානේ කියන්නේ දැන් චක්කු විඥානේ ලක්ෂණය දකින්න හැම වෙලාවෙම බාහිර රූපයක් පිළිලයි. පෙනෙන ගතිය තමයි චක්කු විඥානේ ලක්ෂණය. එතකොට විඥානේ පිහිටලා තියෙන්නේ අපිට ධාතුව නිසා මෙහෙ පේන්නේ කියලා ගත්තොත් රූපයක් දැනගත්ත කියන සිත පනවන්න පුළුවන්ද? බෑ. ඒ සිත හඳුන්වන්නේ චක්කු විඥානය කියලා. මේ ප්‍රඥප්ති දෙන්නේ ඔක්කොම. ඒකෙන් තියෙන ලාභේ තමයි බාහිර රූපයක් තියෙනවා කියලා බලාගෙන හිටියොත් අපි පැත්තකට යනකොට ආපහු දැකපු දේ තියෙනවා කියන නිමිත්තේදී. ඒ නිසා මෙහෙ තියෙන්නේ කියලා බැලුවොත් ඒකේ තියෙන ලාභය තමයි පැත්තකට ගියාම සිහි කරනකොට අපේ මනසයි සිහි කරන්නේ කියන අදහස එනවා. මෙතෙන්දී එක කාරණාවක් ඉස්සලාම දකින්න ඕනේ. ඇහැට පෙනෙන මට්ටම, කනට ඇහෙන මට්ටම, නාසයට දැනෙන මේ මට්ටම ගත්තම සක්කාය. ඒ අරබය අපි පෙනෙන දේ දකිනවා නම් අහන දේ ඇහෙනවා නම් මේ කෙලෙස් දෙල දිට්ඨිය හැම වෙලාවෙම පෙනෙන දේ පිරිසිඳ දකින ඇහෙන දේ පිරිසිඳ දකිනවා කියලා ඒක යටිපැත්තට යනවා නම් මේකෙන් මිදෙන්න තියෙන ක්‍රම ඒ විදිහට. එතකොට තමයි අපිට අර පෙනෙන දේ තියෙනව නෙමෙයි තියෙනව දේ පේනව නෙමෙයි කියන නුවණ ඕන වෙන්නේ. පෙනෙන දේ ඇත්ත වෙන්නේ නැතුව, පෙනෙන දේ ඇත්ත වෙන්නේ නැතුව ඒකෙන් බේරිලා අනිත් පැත්තට යන්නේ ඒ විදිහට. මේ ඔතනදී දිට්ඨිය කියන්නේ උපාදාන. උපාදාන කියනකොට කර්මය ආපා. දැන් සක්කාය දිට්ඨිය කිව්වහම දෙකක්. සක්කාය වෙනම එකක්, දිට්ඨිය වෙනම එකක්. දිට්ඨිය ගහලන්නේ සක්කායටයි. ඒ හින්දා සක්කාය දිට්ඨිය කියලා කියනවා. පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදානේ නෙමෙයි. පංච උපාදානස්කන්ධය කියන තැන උපාදානේ නැහැ. උපාදානෙට හිතයි. ඇහැට පෙනෙන මට්ටම්, කනට ඇහෙන මට්ටම් පංච උපාදානස්කන්ධය. ඒ චිත්ත වීදීම ජවම් මට්ටමට යනකොටයි උපාදානේ. උපාදානයයි කර්ම වෙන්නේ. තේරුණාද? එතකොට දැන් අපි කියමු අපිට පේන මට්ටමම කර්ම වුණොත් මේ ඇහැ පරිහරණය කරන්න බැරි වෙනවා රහතන් වහන්සේලාට පුළුවන්. පේන මට්ටමම කර්ම වුණොත් පංච උපාදානස්කන්ධය කියන තැනම උපාදානයෙම යෙදුණොත් උපාදාන දුරු කළ ඉන්න පුළුවන් වෙයි බෑ. නමුත් පේනවා, පේන දෙයට උපාදාන වෙන්න කලින් වුණේද කියන සිද්ධිය තියෙන. ඒක ඉතින් වේගවත් වෙන්නේ තමන් බැලීම මතම. ඇහෙනවා, ඇහෙන දේ ච උපාදාන වෙන්න කලින් නැත්නම් නුවණේ දෙන්නේ තම වෙලාවේ ආයතන හයටම එන්නේ. ඊට පස්සේ ඒකෙදි කෙටි උත්තරයක් එනවා. කොහොම ටික දවසක් බලනකොට හැමදාම ඔහොම බලන්න ඕනේ නැහැ. දන්නවා මෙයාට අපි ඕක මෙහෙම ගම්මු ටිකක්. හොඳටම මේ පුද්ගල භාවයේ නැත්තම් මේ ලෝකයේ කියන එක මනසේ තියෙන්නේ කියන මට්ටම එන විදිහට ඉස්සලා විදර්ශනා කරන්න ඕනේ. ඊට පස්සේ මේව එකින් එක විදර්ශනා කරන්න ඕනේ. තමන්ද මනසම අල්ල ගන්න පුළුවන්. එකම ආයතනයක මේ ඔක්කොම අතරනවා. හැමදාම මෙහෙම බල බල ඉන්න ඕනේ. ඇහැ පරිහරණය කරද්දි මෙහෙට සිය තියාගෙන කටයුතු කරන්න පුළුවන්. ඒකයි පහසු. මුලදී වගේ අමාරු නෑ. ඔය දැන් අපි මෙහෙම කිව්වොත් දැන් මේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඊදිලා තියෙයි. අපි කියමු අපිට බාහිරින් රූපයක් හම්බ වෙනකොට දැනට රූපෙමයි කියන මට්ටම ගන්නකො සංඥා ඕනේ නැහැ. වරිච්චි කෝටු හිතෝලා, කණු හිතෝල කෝටු බැඳලා, ඒව බැඳලා මැටි ගහලා හදපු ගයක් වගේ මේ ශරීරය හොඳට බලන්න. කන්න බොන්න බත් පාන් කවුක් මුන්නට මේ වගේ ආහාරයේ නිසා මේ ශරීරයේ ඇට කූරු ටික හැදිලා, නහර දැල් වලින් බැඳිලා, මැටි වගේ මස් ඔබ්බලා, කුණු පිළියම් කළා වගේ සීයෙන් උපදාලා කියන. ඔන්න හොඳට රූපේ අපිට කිසිම වෙලාවක ඔය කනබුන ආහාරයෙන් හැදුණු කෑලි ටික ඇරෙන්න පුද්ගලයේ කෙනෙක් දෙයක් කිසිම වෙලාවක හම්බ වෙන්නේ නැහැ. එහෙම රූපයක් අපේ ඇස් ඉදිරිපිටට ආවහම මෙහෙම හිතට නිමිත්තක් පහළ වෙනවා. පහළ වෙනකොට ඒ හිතේ තියෙන නිමිත්ත බලාගෙන අපි අපේ හිතටම මේ කෙනෙක් කියලා හිතන්නේ. මෙහෙ දෙයකට නෙමෙයි මේ හිතන්නේ. දැන් මම මේ ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් කියලා හිතුවා කියලා, මම කෙනෙක් හිතුවා කියලා එතන තියෙන මස්තික දන්නවද? මම කෙනෙක් හිතුවා කියලා මෙතන තියෙන නහරවැල් ටික, ඇට ටික දන්නවද? දන්නේ. ඒ ටික එහෙමම පවතිනවනේ. එතන තිබිලා මගේ හිතට නිමිත්තක් නැතිනම් මේ හම්මස් නහර ඇට මේවා කෙනෙක් කියලා කිව්වද? කවුරුත් කිව්වද? නෑ. එහෙම අවකාශ ධාතු අවරාගන රාශි වෙච්ච රූපമിതി නිසා ඇසිදිලි පිට આવවහම මෙහෙම නිමිත්තක් පහළ වෙනවා. පහළ වෙන නිමිත්ත ආරම්භය අපිම හිතනවා කෙනෙක් කියලා. හිතලා අපිම දැනගන්නවා. ඒ අපි හිතන ටික තමයි සම්තිරණ වොට්ටපන කියන කෘත්‍යය. අපි හිතන ටික. ජවන් කියලා කියන්නේ කෙනෙක්ව දැනගන්නවා. හම් මස් ලේ නහර ඇට වලින් හැදුණු අවකාශ ධාතු අවරාගෙන තියෙන රූපമിതി ඇස් ඉදිරි පිටේ එන අවස්ථාව තමයි චක්කු විඥාන කියලා අපිට අපි මේ කියන්නේ. කතා කර ටික. එතකොට ඔන්න මේ නිමිත්තක් අපිට පේනවා. දැන් අපිට මෙහෙම නිමිත්තක් පෙනෙද්දිත් එතන තියෙන්නේ ලේ, හම, මස් නහර ඇට ඔය ටික තමයි අවකාශ ධාතු අවරාගෙන තියෙන්නේ. එහෙම තියෙන තැනක ඇස් ඉදිරි පිට આવවම වැටෙන මේ නිමිත්තට අපි හිතනවා. ඊට පස්සේ මේ දැන් ඇහ මුල් කරගෙන බාහිර ධාතු නිසා නිමිත්ත ගන්න අවස්ථාව තමයි චක්කු විඥානය කියන්නේ. ඒ අවස්ථාව නිරුද්ධ වෙනකොටම හිතට ගත්ත ඒ සටහන හිතෙන් ආපහු පිළිගන්න සීකරනවා. ඒකට කියන සම්පටිච්ඡේන හිත. හිතේ තියෙන සටහනට අපි හිතන්න හුරු වෙනවා ටිකක්. හිතනවා. ඒකට කියන සම්තිරණ කියලා. වොට්ටපණ කියන හොඳටම නිශ්චය කරනවා. අහවල් කෙනෙක් අහවල් දෙයක් හැටියට නිල කරනවා හිතනවා. හිතලා පුද්ගලයෙක් කියලා දැනගන්න. දැන් කන බොන ආහාරයෙන් යුක්ත සතර මහා ධාතුන්ගෙන් කොටස් ටිකක් ඉස්සරහට ආවහම මම දැනගත්තේ පුද්ගලෙක්. දැන් ඒ ඇතුලෙන් අපි બ્લોක් එකක් දැන් හදාගෙන තියෙන්නේ. මේ සටහන පුද්ගලයෙක් කියලා දැනගෙන තියෙනවා. දැන් දැනගත් එක හිතෙන් සිහි කර කර සිහි කර කර පුද්ගලයෙක් සිහි කරුවා කියලා හිතාගෙන ඉන්නවා. ආපහු බලනකොටත් වෙන්නේ මොකද්ද? මේ මට පුද්ගලයා හම්බ වෙන්නේ නැහැ බාහිරින්. ආයෙත් අර හම්මස් ලේනහර තියෙන රූපമിതി ඇස් ඉදිරි පිටට එනකොට අර විදිහටම නිමිත්ත හිතට අරගන්නවා. හිතට අරගෙන ඒක ගැන හිතන දැන් හිතන්න අමාරු නෑ. වොට්ටපණ කියන්නේ කලින් සටහනටත් ගල දාගන්නවා. දාගෙන මෙහෙන් හම්බ වෙන වාරයක් ගානේ අපිව මතක් කරගන්න එකක් මේ වෙන්නේ. කෙනෙක්ව දන්නවා අඳුනනවා කියලා කියනකොට මෙහෙ කෙනෙක්ව දන්නවා අඳුනනවා නෙමෙයි. මේ රූපമിതി හම්බ වෙන ගානේ අපේ මනස සිහි කරලා අපි තලුමරා ගන්නවා. අපිම දැනගන්න. මෙන්න මේ සිද්ධිය නොදන්නා කමමයි ආශ්‍රව කියලා කියන්නේ. මේ සිද්ධිය මේ ලෝකේ ඇති වෙච්ච පුද්ගල භාවය ඇති වෙච්ච මේ සිද්ධිය දන්නේ නැතුවම අපි හැමදාම හිතන්නේ බාහිර කෙනෙක්මයි හම්බ වෙන්නේ, බාහිර කෙනෙක්මයි කතා කරන්නේ කියලා. අපිට මේ ලෝකයේ ඇති වෙන හැටි හම්බ වුණොත් අපි දන්නවා බාහිරෙන් හම්බ වුණේ බාහිර තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කබලින් ආහාරපත්යෙන් හැදුණු රූප මාත්‍රයක් විතරයි. ඒ රූපය නැන්දා කියලා, මාමා කියලා, අම්මා කියලා, අප්පච්චි කියලා, දුව පුතා කියලා මේ හදාගෙන තියෙන්නේ සංඥා නානත්වයකට අපිමයි. එතකොට ලෝකයේ කියන ටික තියෙන මේ පටියාපු තේජෝ ආයතන සතර මහා ධාතුවේ නෙමෙයි අපේ මනස තුන. ඉතින් ඕක හොඳට පෙන්වනවා මහා කත්තයන මහ රහතන් වහන්සේ. චක්කුම් පටිච්ච රූපේච උපදී චක්කු විඥාන තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා. යම් වේදේති තං සංජානාති, යම් සංජානාති තං විතක්කේති, යම් විතක්කේති තම් පපංචේති, යම් පපංචේති තතෝ නිදානම් පුරුෂෝ පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේස චක්කු විඤ්ඤේස රූපේස. ඇහත් රූපේ චක්කු විඤ්ඤේන තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා විඳිනවා. විඳින දේ හඳුනනවා. හඳුනන දේට යම් සංඥා තම් විතක්කේති හිතනවා. යම් විතක්කේති තම් ප්‍රපංචේති. යමක් හිතයි නම් හිතන දේම එයාට ප්‍රපංච වෙනවා. තණ්හාමාන දිට්ඨි කෙලෙසේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? තතෝ නිදානම් පුරුෂෝ ප්‍රපංච සංඥා සංකා. ඒ ප්‍රපංචයන් හදාගත්ත එක මුල් කාරණාව කරගෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇසින් බලා ගත යුතු රූපයකින් යව යට ගන්න. දැන් මෙහෙම ප්‍රපංචයක් හදාගත්තාම මේ ඇහැ රූප චක්කු විඥාන තියෙන තැනක ඇහැ කියන එක දකින්න ප්‍රසාදේ, රූපය කියන එක දකින්න සතර මහා ධාතුන්ගෙන් හැදුණු කබලින්ක ආහාරයේ මුල් කරගෙන තියෙන තැනක මෙහෙම පෙනෙන සිද්ධිය දකින්න, මේ දෙන්න තියෙන තැනක චක්කු විඥාන සිත උපන්න දකින්න, මේ ඔක්කොම චක්කු විඥාන අවස්ථාවේ. ඒ නිසා මේ අරමුණ හිතෙන් විඳිනවා මෙතන උපේක්ෂා සාගතයි, ඒක දන්නේ. විඳින අරමුණ හඳුනනවා, ඒ කියන්නේ පෙනෙන බව. ඒකද දන්නේ නැහැ. ඔය ටිකම දකින්න චක්කු විඥාන අවස්ථාවේ. යන් සංජානනදි තම් විතක්කේදී කියන ටික දකින්න චිත්ත වීති එක සම්තිර්ණ වොත්තපන කියන අවස්ථාවට. අපිමයි දැන් මේ පේන දෙයට හිතන්නේ. යම් විතක්කේති යම් සංජානනති තම් විතක්කේති යමක් හඳුනනදි ඒකට හිතනවා. යම් විතක්කේති තම් පපංචේති යමක් හිතයි නම් ඒකමයි ප්‍රපංච. මොකද හිතපු විදිහටම තත්කල දැනගන්නවා. දැනගන්න මට්ටම එනකොටම ප්‍රපංචයි. අන්න තණ්හාමාන දික්කේ. දැන් අපි මේ අරමුණ ආරම්භය හිතලා මේ අහවල් කෙනා කියලා දැනගත්තනේ. ඒ දැනුම මාව යට කරන මේ ඇත්ත පෙන්වන්න නැතුව ඇහිං අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම මේ ඇහිං පෙනු රූපේ. ඊයේ මට තෙවුනේ අහවලා. මම අහවලා බලන්නයි හෙට යන්නේ. දැන් පේනකොට මේ අහවලාමයි කියන එකම පෙන්වනවා. මේ ප්‍රපංචය. නමුත් අපිට තේරෙන්නේ අපි හදාගත්ත ප්‍රපංචයකුයි අපි පරිහරණය කරන්නේ කියලා. මේ සිද්ධිය නොදන්න කම නිසා අපිට හිතෙන්නේ බාහිර ඉන්න කෙනෙකුයි හම්බ වුනේ, බාහිර ඉන්න කෙනෙකුයි හම්බ වෙන්න යන්නේ, දැන් මේ ඉන්න කෙනෙකුයි පේන්නේ කියන මට්ටම. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදි දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා කියන්නේ සීල ධර්ම අනාත්මයි කියලා යම් කලක දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා කියලා පෙන්වන්නේ. යම් වෙලාවක දැක්කොත් සතර මහා ධාතු රූපයේ ඇතිදිරි පිටට එනකොට ඒ ආරම්භය අපිම හදාගත්ත කෙලෙසුකුයි මේ තියෙන. නමුත් අපිට හම්බ වෙන වස්තුව නැත්තම් ඒ ධාතුව අනාත්මයි පුද්ගලෙක් නෙමෙයි කියලා දැක්කොත් අපි එදාට කලකිරෙනවා. අනේ මේ හම්මස් ලේනහර දිහා බලාගෙන අම්මමරණු දුක කොච්චර මම විඳලා ඇත්ද. කනබුන ආහාරෙන් යුක්ත හම්මස් ලේනහර ටික විපරිණාම වෙද්දී මම විඳින්නේ මවුමල දුක. කනබුන බත්පාන් කවපු මුං අත වලින් හැදුණු අනාත්මෝ රූපේ විපරිණාම වෙනකොට කන හම්මස් ලේනහරවල් ටිකයි විපරිණාම වෙන්නේ. මම දුක් විඳින්නේ දරුවා නමුත් සහෝදරයන් නමුත් තමාගෙම කෙලෙසේ නිසා තමා මෙච්චර කල් දුක් විඳ කාරණාව දැක්කම එදාට දුකේ කලකිරෙන මේ ලෝකේ දුක් විඳින බොරුවට නේද කියලා. නමුත් අපි බාහිර පුද්ගලයෙක් ඇසිර දකින්නට කලකිරෙන්නේ. අපිට හිතෙන්නේ අපි අඬන්නේ මෙහි ඉන්න කෙනාටයි කියලා. නමුත් අපි දැක්කොත් අපි අඬන්නේ අපේම මනස වර්ධතයි කියලා එදාට අපි දුකේ කලකිරෙන. ඒකයි සබ්බේ ධම්මා අනාත්තා කියනකොට හොඳට තේරෙන්න ඕනේ. අපිට යම් වස්තුවක් දැනගන්න ඉස්සර වෙලා පෙනෙන මට්ටමේදී පෙනුනේ මෙන්න මෙහෙම වස්තුව රූපයක්. එහෙම රූපය ආරම්භය අපි මේ රූපයේ කෙනෙක් දෙයක් කරලා හදලා තියෙන්නේ. හරියට හඬ කවපු කාටුන් එකක් වගේ. දැන් හඬ වෙනම එකක්, රූපය වෙනම එකක්. ඒකට හඬ කැවුවාම හරියට ඒ රූපේ දිනාම කතා කරනවා වගේ. දැන් අපිට මේ හඬ කවල නැති, කියන්නේ පුද්ගලයේ කෙනෙක් දෙයක් නැති රූප මාත්‍රයක් විතර ඇස් ඉදිරි පිට හම්බ වෙන්නේ. ඒකට හඬ කවනවා වගේ ඒකට අපි පුද්ගලයේ කෙනෙක් කියලා හිතනවා. දැන් මේ නිමිත්තම කෙනෙක් කියලා දැනගත්තාම කෙනා හැටියට හම්බෙන්නේ නිමිත්ත අපිට. තේරෙනවද? අපි කෙනා කියා සිහි කරන්නේ අපේ හිතෙන් හදාගත්ත. බාහිරින් ගන්නේ රූප මාත්‍රය, අභ්‍යන්තරෙන් දානවා නාම මාත්‍රේ. දෙකම එකතු කරලා දැනගන්නවා කෙනෙක් කියලා. එතකොට ඔන්න දැන් පුද්ගලයෙක් කියනවා. අපිට තේරුනොත් බාහිරෙන් හම්බ වුනේ රූපයේ මිසක ශේෂයක්වත් ඒිට මෙහා යමක් අපිට තේරුන්නේ නැහැ. කනබුන ආහාරයෙන් හැදුණු හම්මත් ලේනහර ඇට ඇට මිදුළු තවපැත්තෙන් කිසුළු නියදත් කියන මේ ටික ඇරෙන්න මොනවද හම්බලා තියෙන මේ සවිඥානික කයවල වල අපිට ওই ටික විතරමනේ. ඔය හම්මස් ලේනහර ඇට ඇට මිදුළු කියන මේ කෑලි ටික දිහා හොඳට බලන්න. ඔක්කොම හැදෙන්නේ බත් පාන් කෝපි මුංගට ওই වගේ අනාත්ම ආහාරයක කොටස්. ඔන්න දැන් එහෙම හැදෙන තැනක අපිට නිමිත්තක් පහළ වෙන්නේ. පහළ වෙන්නේ කියන අපිට මෙහෙම පේනවා. දැන් මේ තාම ලෝකයේ හැදෙන හැටි මේ මං කියන්නේ. ලෝකෝත්තර එකක් නෙමෙයි. ලෝකයේ හැදුන හැටි දැක්කොත් ඒකමයි ලෝකෝත්තර වෙන්නේ. අපි මේ ලෝකයක මෙච්චර කල් ඉන්නවා අම්මලා එක්ක තාත්තලා දුවලා පුතාලා සහෝදර සහෝදරයෝ ඉන්නවා ඒ අයට ඇලීම් බැඳීම් ඇති කරගෙන ඉන්නවා. මේක තමයි ලෝකෙ. ඒ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ එක්ක ජීවත් වෙන ලෝකය, ඇලීම් බැඳීම් එක්ක ජීවත් වෙන ලෝකය හැදුන හැටි මේ කියන්නේ. ඒකට ගන්න එපා බාහිර භෞතික ලෝකය. ඒ ලෝකේ හැදුන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මේ චිත්ත වීතියකින් එහෙම පෙන්නන්නේ. එතකොට පෙනෙන අවස්ථාවේදී අපිට හම්බ වෙන්නේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ කිසිම දෙයක් නොවුණු කිසිම කෙනෙකුට අයිති නැති පුද්ගලයෙක් නොවුණු පුද්ගලයෙකුට අයිති නැති කන බොන ආහාරයෙන් හැදුණු රූපයක නිමිත්තක් තමයි හම්බ වෙන්නේ අපිට. තේරෙන්නේ? ඒ නිමිත්ත ආරම්භය ඒ නිමිත්ත හිතට අරගෙන අපි හිතෙනුයි මේ යාළුවයි කියලා හිතන්නේ. මේ නිමිත්තට අපි යාළුවා කියලා හිතලා දැනගත්තාම දැන් අපි ඔන්න යාළුවෙක් හදාගත්තා. දැන් හිතෙන් සිහි කරනකොට යාළුවා සිහි කෙරුවා. ආපහු මේ නිමිත්ත ඇතිදිරිපිට එනකොට අපි අපේ දෝෂෙම කවලම් කළා ගන්නටක් ගාලා. අපිනුත් බෙහෙත් ටිකක් දාලා තමයි ගන්නෙ. එතකොට හැමදාම යාළුවා හරහාමයි දැනගන්නේ අපි. ඇහැට පේනනකොටත් අනාත්මදී අපිට එනකොට අපි ගාව තියෙන ටික කුට්ටුවක් කළා අපි දැනගන්නේ. ඒ හින්දා අපිට ඇහෙන් බැලුවත් යාළුවාගෙන් තොර දැනගන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ අපි මේ සටහන හදලානේ දැන් තියෙන්නේ. සිහි කෙරුවත් මේ සටහන මට අර විස්තරෙත් එක්ක යන්නේ යාළුවමයි තියෙන්නේ. දැන් සිහි වෙන නිමිත්ත වෙනමයි විස්තරේ වෙනමයි එන්නේ. දැන් හඬ කවලා තියෙන්නේ මේ රූපෙටම. රූපේ වෙනම ගත්ත හඬ වෙනම ගත්ත දෙක කවලා එකට හැදුවාම දැන් ඒක පෙන්වන හැම වෙලාවකම ඒ රූපෙමයි කතා කරන්නේ. නේ ඒ වගේ දැන් අපිට හම්බ වෙන්නේ හිතින් සිහි කෙරුවත් පුද්ගලයෙක්මයි. සිහි කළා යන්න හැදුවත් පුද්ගලයෙක් හම්බ වෙන්නමයි. ඇසිදිරි පිටට ආවත් ප්‍රකෘතියෙන්ම ආවත් අපි මේක ගන්න මට්ටමට අපෙන් අර ටික කවලම් කරගෙන ගන්න. එතකොට පුද්ගලය හරහාමයි දන්නේ අපි. කවදාවත් යථාභූත ඥානය නැහැ. යථාභූත ඥානය කියලා කියන්නේ පේන දෙයක ඌ තියෙන සිද්ධිය. අපි මේ දැන කෙනෙක්ව දැනගන්නවා කියන තැනක ඇත්ත ටික තමයි යථාභූත ස්වභාවය කියන්නේ. මෙහෙම දැනගන්නවා කියන තැනක යථාභූත ස්වභාවය බලනකොට අපිට වෙනවා බලන්ට රූපය කියලා යමක් තියෙනවා නම් ඉතල රූපය ගැන බැලුවා අර වගේ හම්මස්ලේ නහර ඇට ඇට මිදුළු කන බොන හර ඔතේ එතෙන්ටනකම ඒව කෙනෙක් ගෙනෙන්නේ කාගෙවත් නැහැ. එහෙනම් එහෙම රූපයක් තමයි අපිට පෙනෙලා තියෙන්නේ. ඒ පෙනිච්ච රූපය හඬ කවපු හැටි තමයි චිත්ත විචිකේ උගන්නන්නේ. පෙනෙන රූපය කෙනෙක් කරගත්ත ආකාරය තමයි මේ පෙනෙන ස්පර්ශය නිසා විදිනව හඳුනනවා, හඳුනන දෙයට හිතනවා, හිතලා දැනගන්නවා. ඔන්න දැන් හම්බ වෙන්නේ කෙලින්ම මිනිස්සෙ. දැන් මේ මිනිස්සෙ ඇසින් බලා දත්තු රූපය කෙරේ තුන් කාලෙම හැට කරනවා කියන්නේ. මේ සතහන සිහි කරනකොට මේ හඬත් එක්කමයි තියෙන්නේ. මේ විස්තරෙත් එක්කමයි තියෙන්නේ. ඇස් ඉදිරිපිට තාවක් මේ ටික සිහි කළමයි දැනගන්නේ. අමුතු විදිහකට දැනගන්න හුරු වෙලා නැහැ, ඉගෙනගෙන නැහැ. ඒකයි මේ දුව පුතා අම්මා තාත්තා හම්බ වෙනවා කියන්නේ මේ ආශ්‍රව අපිට. රූපේ ඉස්සරහට එනකොටම මේ රූපය ඇසුරු කළා එනකොටම අපි දැනගත්තේ පුතා කියන ටික කවලම් කළා දැනගන්නයි. අද ඉදිරි පිටේ කනබුන ආහාරයෙන් යුක්ත රූපമിതി ඇස් ඉදිරි පිටේ එනකොටම ඉදෙන්න වැඩ කරනවා. පුතා කියන ටික කවලම් කළා ඩග ගන්න. ඉතින් අපිට හිතෙන පුතා හම්බ වෙනවා. අම්මා හම්බ වෙනවා. ඒක මේකේ තියෙන ආදීනව තමයි ජරාමර දුක විඳින්න වෙනවා අපිට. ඇයි? මෙතන තියෙන කනබුන ආහාරයෙන් යුක්ත රූපය වෙනස් වෙන ගානේ, විපරිණාම වෙන ගානේ මට තේින්නේ පුතා වෙනස් වෙනවා, පුතා විපරිණාම වුණා කියලා. රූපයයි වෙනස් වෙන්නේ. මට හිතෙන්නේ දරුවට කරදරයක් වෙනවා කියන එක. යාළුවට කරදරයක් වෙනවා කියන එකෙන් පේන්නේ මට. නේද? අපි කියමු දැන් මේ රූපේ දුඹුරු පාටයි. අපි රතුපාට කන්නඩිය දාගෙන බලමු. දැන් දුඹුරු පාට තියෙන රූපේ වෙනස් වෙන නමුත් මට පේන රතුපාට රූපයක් වෙනස් වෙනවා වගේ. මම ඒකෙන් බලන නිසා. ඒ වගේ අන්තිමට සතර මහා ධාතුව විපරිණාම වෙන ගානේ අපි මව මරණ දුක විඳිනවා. අම්මා මරුණා නේද අයියෝ අම්මෝ කියලා අඬනවා. එයා ගන්න. ඔය දුක් විඳේ අද කීයක නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මෝඩකමින්ද මේ විඳපු දුක කොච්චරද කියනවනම් ඒ දුකට අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගර ජලයට වැඩි. අපේ ඇහැ පිට සුදු කරගන්න බැරු. අම්මස් ලේන ආහාර ටික දිහා බලාගෙන අම්මා මරණ දුකද කියලා අඬනවා. කමක් නැහැ බාහිරින් එහෙම කෙනෙක් හෝ දෙයක් තිබුණා නම් ඉන්නවද? මෙතෙන්දි හොඳට මතක තියාගන්න මේ අවිද්‍යාවෙන් යුක්ත ලෝකෙට දැන් අම්මෙක් ඉන්නවමයි මේ. තාත්තෙක් ඉන්නවමයි අවිද්‍යාව තුල දැන් මේ ලෝකේ ඒක ඇත්තමයි. මේ කියන්නේ ලෝකයේ ඇතිවෙච්ච හැටි දැක්කොත් තමයි යා කලකිරෙන්නේ කවදා හරි දවසක ලෝකෙ. ලෝකේ ස්වභාවය දුකෙන් මිදලා නැහැ. මේ අම්මා තාත්තා ඉන්නවා කියලා දැක් දකින්න මට්ටම ලෝකේ එයා කවදාවත් මවමල දුකෙන් මිදෙලා නැහැ. පියාමල දුකෙන් මිදෙලා නැහැ. ඒ ධාතුව විපරණාම වෙනකොට එයාට පේන්නේ අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, දුව නැති වුණා, පුතා නැති වුණා කියලා. එතකොට එයාට ඒක නඩන්දු වෙනවමනේ. වෙනවා. ඉතින් කවදා හරි කෙනෙකුට මේ දුක නැති කරගන්න ඕනේ නම් එයාට වෙනවා මේ දුක ඇති වෙච්ච හැටි බලන්න. ලෝකේ ඇති වෙච්ච හැටි බලන්න. අන්න එහෙම ඇතිවෙච්ච හැටි බලනකොට තමයි මේ යථාභූත ස්වභාවය හම්බ වෙන්නේ. බලනකොට වරද තිබිලා තියෙන අපි ගාව. අර මං කියන්නේ පළඟැටිය දුක් විඳින්නේ ඌම පහනට පැනලා මිසක පහන තත්තකට දිනකොට ඇවිල්ලා ගියත්ලා නෙමෙයි. ඒ වගේ ජරා මරණ දුක අපි විඳින්නේ අපේම තියෙන අවිද්‍යාවට මිසක අපේම තියෙන කෙලෙස් වලට අපි දුක් විඳිනවා මිසක නැතිනම් අපිට දුකට හේතුව බාහිර තිබුණ හින්දා දුක් විඳිනවා නෙමෙයි. එතකොට අපි යම් වෙලාවකදී හොඳට මේ ස්වභාවය හිතුවොත් හැම වෙලාවෙම එයා හිතන්නේ අපි මේ දැනගන්න ක්‍රමයේ වැරදි නේද? එහෙම හිතනවා. මට පෙනෙන්නේ මෙහෙම දෙයක්. හොඳට බලන පෙනෙන රූපයට ගෙනියනවා ඉස්සෙල්ලා හොඳට. මට පුද්ගලයෙක් හම්බ වෙන තැනක තියෙන රූපේ බලනවා හොඳට. හම මස් ලේ නහර ඒකේ පුද්ගල භාවයෙන් තොර ධර්මතා ටිකක් කියන එක තහවුරු කරගෙන තමන් දක්ෂ වෙනවා. ලේ ටිකක් අරගෙන බැලුවොත් මේ ලේ ටික කෙනෙක්ද කියලා කියන්න පුළුවන්. තමන් හොඳට බලනවා. පුළුවන් නම් මේකේ අහවලාගේ ලේ කියන්න පුළුවන්. අපි ලේ ටිකක් තිබුණොත් හැලිලා පොතු ටිකක් කර. ඒක පුද්ගලයේ නෑ. හම කෑල්ලක් තිබුණ පුද්ගලයේ කිය හැකි. මස් ටිකක් මස් කෑල්ලක් තිබුණ කෙනෙක් කිය හැකි. මේ වගේ එකින් එක එකින් එක එකින් එක එකින් එක බලනවා. ඔන්න ඔහොම රූපෙකුයි තියෙන්නේ. මේ රූප දෙහිදී කනබුන ආහාර නිසා. හොඳට බලනවා. කනබුන ආහාරය කියන්නේ කෙනෙක් නෙමෙයි. කෙනෙක් නොවන හේතුවක් නිසා කෙනෙක්ගේ කැලි හැදෙන්න බෑ. අනාත්ම හේතුවක් නිසා ආත්ම කැලි හැදෙනවද? නෑ. වත්පාන් කවුපි මුං ඇට අනාත්මයි නම් පුද්ගලයෙක්ගේ නෙමෙයි නම් කෙනෙක්ගේ නෙමෙයි නම් එහෙනම් පුද්ගල කොටස් හැදෙන්න බෑ. අනාත්ම හේතුවක් නිසා ආත්ම කැලි එන හැදලා තියෙන රූපය අනාත්මමයි. හොඳට බලන්න. එහෙනම් එබඳු රූපයක හැඩයක් තමයි පේන්නේ. දැන් මේ හැඩේ උපාදාන වෙලා ඉන්න. නැත්තම් කුමන හෝ සතර මහා ධාතු වූ අවකාශ ධාතු අවරාගෙන ඉන්නකොට හැඩයක් තියෙනවා. ඒ වගේ මේ සතර මහා ධාතු අවකාශ ධාතු ඇවුරාගෙන ඉන්න මේ හැඩයක් තියෙනවා. හැඩයක් තියුණු පමණකින් කෙනෙක් කියන්න බෑ. එතකොට දැන් මේ මේ කණුව කියලා අපිට මේ හැඩයක් තියෙන්නේ. ඒ වගේ මේ හැඩයක් පේනවා. මෙහෙම හැඩයක් පේන තැනක මෙතන තියෙන තුබ්බේ සතර මහා ධාතුව මේ සවිඥානිකයි කියන කයි තියෙන සතර මහා ධාතුව. අපිට එතන සවිඥානික බවක් එන්නේ නැහැ. අපිට හම්බ වෙන්නෙම රූප විතර. එතකොට ඔන්න ඒබඳු රූපයක් තමයි ඇස් ඉදිරියට එන්නේ. ඒ එන රූපය අරඹය ඒ පෙනෙන නිමිත්ත අරඹය අපි ඔකට දැන් උතෙන්ට බලපානවා ආශ්‍රව කියන එක අවිද්‍යාව කියන එක බොහෝ කවසිට පැවතෙන කෙලෙස් මේක පෙර මේක පිළිසුදු නොකරගත් එකත් බලපාන ඒ හුරුවට ආපහු කෙනෙක් කියලා හිතනවා හිතලා දැනගන්න අද හිතපු හුරුව ආයෙත් හිත රැවටෙන්න හුරුව ඒ රැවටීම නිසා අද මෙහෙම හිත මේ චක්‍රය යනවා ඔන්න දැන් එයා දන්නවා මෙන්න මේ විදිහටයි මම අම්මා හදාගත්තේ තාත්තා හදාගත්තේ දුව හදාගත්තේ පුතා හදාගත්තේ එතකොට ওই ප්‍රශ්නේ යන්නේ බාහිරයි විතරක් නෙවෙයි මාව හදාගත්තේ තොම අය තමන් ওই විතරක් ඉතුරු කළා අනිත් අය නැහැ කියන්න බෑ මෙතනද මේ ඇහැට පේන්න පෙර හම්මස් ලේනහර ඇට ඇට මිදුළු වලින් හැදුණු රූපේ තියෙන්නේ ඒකට කනබුන ආහාර නිසායි එහෙම රූපයක නිමිත්තක් තමයි හිතට එන්නේ. අර බාහිර නිමිත්තක් වගේ. ඒ නිමිත්ත ටිකක් කවලම් කළා මම කියලා දැනගෙන මේ තියෙන්නේ. ඔන්න මම හැදිලා තියෙන්නේ මෙහෙම. මේ නාම රූප දෙකම දකින්න. එතකොට ඥාති හිතේකින් හැදිලා තියෙන්නේ මෙහෙම. ඔන්න මේ විදිහට දැක්වහම එයා දන්නවා මේ මට්ටම දුරු නොවුනොත් දුරු නොකොළොත් මම ලෙඩවීමේ මම මහලුවීමේ මම මැරීමේ දුක නවත්තන්න බෑ. ඇයි? එයාට පේනවා මේ රූපය නිසා පහළ වෙන නිමිත්ත මම කියන අදහස කවලනම් දැනගන්නේ රූපේ වෙනස් වෙන ගානේ පේන්නේ කොහොමද අපිට? මට යමක් වුණා කියන එක. මට දුක් විඳින දින හේතු ටිකයි මේ තියෙන්නේ. ඒකයි ලෝකයේ දුකෙන් මිදෙලා නැහැ කියලා කියන්නේ ජරා මරණ වලින් මිදෙලා නැහැ කියන්නේ. ඊට පස්සේ මගේ ඥාතීන්ට වෙන විපත තමයි විඳින්න වෙන්නේ. ඒ ටික හොදවට දන්න දුකක් දකින්නවා. මව් මල දුක, පියා මල දුක, සහෝදර මල දුක, ලෙඩවීමේ, මහලුවීමේ, මරණ දුක දකින්නවා. දුකට හේතුවක් දකින්නවා. කොහොමද හේතුව හැටියට දකින්නේ? අනාත්මෝ ස්කන්ධ ටිකට ආත්ම සංඥාවන් හිතලා නැත්නම් නාම රූපච විඥාන මෙන්න මේ දැනගත්ත ක්‍රමයේ වැරදි මෙන්න මෙහෙම දැනගත්ත නිසායි මේ දුක එන්නේ කියලා දකිනවා දුක නැතිවීම දකිනවා කොහොමද මේ නාම රූප දෙක වෙන්කොළොත් මේ රූපේ අනාත්ම ස්වභාවය දැකලා අනාත්මෝ රූපය අනාත්ම විදිහටම බලනවා කනබුන බත්පාන් කවුපි මුං ඇට වලින් හැදුණු හම්මස්ලේ නහර වලින් හැදුණු රූපේ නිසා පහළ වෙන නිමිත්තක් තියෙන මේ හිතට පේන නිමිත්තට මම කෙනෙක් කියලා එතන හැම වෙනස් වෙයිද? හැම කෙනෙක් වෙයිද? ඒ නිමිත්තට මම පුද්ගලයෙක් කියලා මේ මස්ලේ නහර පුද්ගලයෙක් වෙයිද? ඒක වෙනමම නේද තියෙන්නේ කියලා හොඳට හිතනවා. රූපේ වෙනම පැත්තකට දානවා. ඒ ආරම්භය පෙනෙන දෙයට හිතලා දැනගන්න සිද්ධියේ තමන්ගේ හිතේ කෘත්‍යකෙද දානවා. මෙන්න මෙහෙම බලනකොට යාට ටික මේ අනාත්ම ස්වභාවය පේන්න ගන්නවා. දැන් F2 ටික ඇරෙනවා. කෙනෙක් එතකොට මේ නුවණ හොඳට මුහිතිරුවාම කෙනෙක් ළඩ වුණා කෙනෙක් මරණ නෙමෙයි මේ රූපේ විපරිණාම වෙනවා නේද? කෙන නුවණේ සතර මහ ධාතුව නැටි වුණා සතර මහ ධාතුව මරුණෝ කියලා අඬනවද? එහෙම අඬන්න වෙන්නේ නැහැ. අඬන්නේ නැහැ නේද? ඒකයි sabbhe dhamma anatta yada paññāya patati addatin medhi dukkhe kiyala kiyala sīla dharma anatmay kiyala dakkahama medara dukkhe kala kirunawa kiyala kiyuwe. එතකොට මේ sakkāya ditthiye kiyala kiyuwe wenamukut nemei මෙහෙම රූපයක් පෙනෙනකොට පෙනෙන දෙයට අනුව හිතනවා. අනුව හිතනවා කියලා කිව්වේ ඒකේ හඬ කවන ගති දකින්ද? තේරෙන්නේ? හඬ කවලා දැනගන්නකොට කර්මය. පංච උපාදාන ස්කන්ධි උපාදාන දෙලා. අපිට පුළුවන් නම් මේ ධර්මතාව දෙක දෙපැත්තට යන විදිහට හැම වෙලෙම බලන්න. වැඩ කටයුතු කරද්දී අමුතුවෙන් පේන දේ තියෙනවා තියෙන දේ පේනවද කියලා බලන් දුන්න ඒකම ගන්න තව ක්‍රමයක් මම මේ කියන්නේ. අපිට ඒතරම් වමනාවක් තිබුණා නම් අමාරු නෑ. හොඳට රූපයේ ගතියෙන් ඉස්සලා හිතන්න. මෙහෙම වස්තුවක් නේද ඉදිරි පිටට එන්නේ. එහෙම එන එකට අපි කෙනෙක් කියලා හිතලා දැනගන්නවා. එහෙම නේද අපිට කෙනෙක් හම්බ වෙන්නේ කියලා ලෝකයට ලෝකය හම්බ වෙන හැටි හිතන්න. එතකොටම ඕගොල්ලෝ ටික ටික එකෙ මිදෙනවා. ඒ ලෝකයේ මට්ටම ඕගොල්ලන්ට ඇත්ත වෙලා නැහැ. ලෝකයේ ජරා මරණ ඕගොල්ලන්ට ඇත්ත වෙලා නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකයේ ජරා මරණ මට්ටම ඕගොල්ලෝ මිදෙනවා කියන එක ඒ කියන්නේ. ටික ටික. මේ මට්ටමේ තියෙන බය තමයි කවදාවත් දුක නැතුව ඉන්න බෑ. ඉන්න ක්‍රමයක් නැහැ. ඇයි? අනාත්ම ධාතුව වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට අපිට පේන්නේ පුද්ගලයෙක් කෙනෙක් පුද්ගලයෙක් කෙනෙක් කියලා දැක්කහම බැඳීම ඇලීම ඇති වෙනවා. ඒ බැඳීම ඇලීමෙන් යුක්ත වස්තු වෙනස් වෙනකොට දුක එනවා. වෙනස් වෙනකොට දුක නොයෙන්නට නම් ඇලීලා බැඳීම නැති වෙනවා. දුව පුතා අම්මා තාත්තා කියන ඇලීම් බැඳීම් නැති වෙනවා. ඇලීම් බැඳීම් නැති නොවන් ඇති නොවන් නැති නම් ඇත්ත දකින්න ඕනේ. අපි අපේ හිත වෙනම දකින්න ඕනේ. ඒ හිතට නිමිත්ත වශයෙන් ආපු බාහිර වස්තුව වෙනම දකින්න. හිතේ තියෙන කෘත්‍ය ටිකයි. ඒ බඳු කෘත්‍ය පවත්තන්ට බාහිරින් ආපු නිමිති ටිකයි. ඔක්කොම එකට ඈඳලා දැනගන්න මේ මට්ටමේ මේ දුක තියෙන්නේ. එතකොට විදර්ශනා කියලා වෙන මුකුත් අමුතු එකක් නැහැ. ඔය තමයි නාම රූප ධර්ම විදර්ශනා කරනවා කියලා කියන්නේ. අපි පුද්ගලයා කියලා ගන්න තැන නාම රූප දෙකක් කියලා අපි කියන්නේ. ඒ ටිකේ. එහෙම නැතුව එතෙන්ට ගන්න එපා. පුද්ගලයා කියලා බලන තැන තියෙන නාම රූප දෙකක් කියනකොට ගන්න එපා. මෙතන තියෙන හම්මස්ලේන හර කියන රූපියත් එතන තියෙන නාම ධර්මත් කියලා ගන්න එපා. පුද්ගලයෙක් අපිට හම්බ වෙන්නේ නාම රූප දෙක නිසා කියලා මෙහෙන් ගන්න. බාහිරින් ගන්න රූප විතරමයි නාම ධර්ම ටික මෙහෙන් ගන්න. බාහිර නාම රූප දෙකක් ගන්න බෑ. එතකොට මේ පුද්ගලයා ඉතුරු වෙන්නේ ඉබේම. තේරුණාද කියන්නේ? ඔන්න ඔය විදිහට බලන්න ටික 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 ටික. දවසින් දවස ටිකින් ටික හිතන්න. හිතනකොට නුවණ පෑදෙනවා අපිට ඌණාවට වඩා. මහා ගැඹුරු දෙයක් කරා වුණත් යන්න ක්‍රමක්‍රමෙන් නුවණ පෑදෙනවා අපහසුකම් තොරව. අපි මේ පටන් ගන්න තැනම රැවටිලා නම් ඒක ලෙහිලා නැතුනේ උනේ මොකද්ද කියන එක දන්නේ නැතුව පේන දේ තියෙනවනේ මේ තියෙන දේ පේනවනේ මේ කියලා කිව්වට තේරුම් දුන්නු. මොකද කොහොම ඔය ටික බැලුවේද මෙහෙම වෙන එක වලක් ගන්න. ඒ කියන්නේ දැන් පේන දේ හිතට අරගෙන ඒකට අපි යමක් හිතලා දැනගන්න. මේක තමයි ලෝක ඇති ඇටි මෝඩකම. දැන් පේන දෙයට කෙනෙක් හැටියට හිතන්න තියෙන ඉඩ තමයි අතහරවන්නේ මේ පේන දෙය තියෙනවනේ මේ තියෙන්නේ මෙහෙම දෙයක් නේ කියලා පුද්ගල භාවය ඇති කරගන්න තියෙන ඉඩයි මේ අතහරවන්නේ. එතකොට පුද්ගලයෙක් ගැන හිතන්නේ නැහැ. ඒද එහෙම ගියත් අනාත්මය එන්නේ. නමුත් මේ විදිහට බලන්න. එතකොට Tamanට පුළුවන් ටික හොඳට ඉස්සෙල්ලා ඉන්න තැන ඉඳන් අපිට යන්න පුළුවන්. ඉස්සෙල්ලා රූපය ගැන බලන ওই ටික බලන්න බැර නේද? පුළුවන්. හොඳටම බලනකොට හොඳට සම්බන්ධ තේරෙනවා. දෙයියනේ කිසිම කලක පුද්ගලෙක් අපිට බාහිරින් හම්බ වෙන්න බෑනේ කියන එක. නමුත් අපි අවිද්‍යාවෙන් අරමුණු ගන්න තාක් ලෝකේ පුද්ගලෙම හම්බ වෙන්නේ කියන මට්ටම එන්නේ. අපි පුද්ගලෙක් හම්බ වුණේ කොහොමද කියන කාරණාව ගවේෂණය කළොත් අන්න එතෙන්දි තියෙනවා අපිට පෙනෙන්නේ වෙනම සිද්ධියක් අපි දැනගන්නේ වෙනම සිද්ධියක්. මේ අපේම මනස දෝෂේ නේද කියන ටික අපිට හම්බ වෙනවා. විදර්ශනාව කියන්නේ හැම පෙනෙන සවිඥානික රූපයක් ඔය විදිහට බලන අමතක වෙලා ආයෙත් බලනවා ආයෙත් මතක් කරලා ගන්න. සිහි වෙනකොට අපි බලනවා තග්ගා හඳුනා ගන්න මේ හඬ කපපු පටිය නේද මේ එන්නේ කියලා. මෙහෙම පුද්ගලයෙක් ඉන්න බෑ හිටියේ නෑ. ඇත්ත ඉදිරි පිටට යම් දවසක ආවනම් මෙහෙම කෙනෙක් ඉන්න බෑ පුද්ගලයෙක් ඉන්න බෑ දන්නව හොඳට. ආවනම් ආවේ කනබුන ආහාරයෙන් යුක්ත සතර මහා ධාතුයෙන් හැදුණු රූප මිටියක් තමයි නිමිත්ත හැටියට ඉස්සරහට එන්නත් ඒකට අපි මේ පුද්ගලයෙක් හිතලා මේ දැනගත්තේ. එහෙමයි මේ පුද්ගලයා හැදිලා තියෙන්නේ. දැන් මෙහෙම සිහි කරද්දි කනබුන ආහාරයට අනාත්ම වස්තුවක් නම් තියෙනවා. නමුත් මෙහෙම සිද්ධියක් කෙනෙක් ඉන්න බෑ කියලා බලන්න. ඔන්න ඔය විදිහට බලබලා හිටියොත් මේ කාම මට්ටම අතහැරෙනවා. ඒ කියන්නේ මේ අම්මා තාත්තා දුව පුතා කියන මට්ටම අතහැරෙනවා. අන්න ඒ කෙනාට පුළුවන් ඊට පස්සේ තියෙන දේ පේනවා. පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි කියලා නිමිත්තම අතහරින්න පුළුවන් මට්ටමට එන එක. එතකොටයි. අද අපිට නිමිත්ත තුල වාසය කරමින් නිමිත්ත ඇත්ත කියලා ඒක අතහරින්න බැලුවට හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා එතන අතහැරගන්න වෙනවා. ඒ කියන්නේ දැන් මේ පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේන්නේ නැහැ කියලා කොච්චර වචනේ කටින් කිව්වා ජීවිතය අපේ ඉදලා තියෙන්නේ පේන දේ ඇත්තමයි කියන තැනක එක්ක බැඳිලා. මේ අම්මමයි මේ පුතාමයි මේ දුවමයි මේ මිනිස්සෙමයි මේ සත්තුමයි කියන තැනකින් ජීවිතය බැඳිලා තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා අපිට වෙනවා මොකද්ද? මේ රළු ගතිය අඩු කරගන්න. අර කොච්චර බැලුවත් පේන්නේ නැත්තේ පේන දේ තුල ඇත්ත වෙලා නිසා. මේ ඇත්ත ඇත්තක් නොවුණු ලෝකයාගේ මට්ටම ඇත්තක් වුණොත් අපි ඒක කලකිරෙන්නේ. ඒකෙන් බැහැර යන්න බෑ අපිට. ඉස්සෙල්ලාම අපි ප්‍රයෝග කරන්න වෙනවා ඒ ලෝකයාගේ මට්ටමෙන් අයින් වෙන්න වෙනවා. ඒ ඇත්ත ඇත්තක් නොවෙන්න ඕනේ. අන්න එදාටයි මෙයාට මේක යන්න පුළුවන්කම තියෙන්නේ. පේන දේ පිනීමෙන් පස්සේ ඉවරයි. පේන දේ තියෙනවා නෙමෙයි. තියෙන්නේ ධාතුව පේන්නේ හිතට අවස්ථාවට. ඒක පිනීමෙන් පස්සේ ඉවරයි කියන එක ගැන හිතන්න ඕනේ. ඕක සාක්ෂාත් වෙනා මේ මට්ටම පිනින දේ ඇත්ත නොවෙනවා. කියන්නේ පිනින දේ අපේ ජීවිතේ නෝ. ඒ කියන්නේ එතකොට දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා කියන මේ සංයෝජන ටික මේව සංයෝජන ඔක්කොම බැඳීම අතහැරලා ඉබේම විහෙතකින් තොරව ඒ අයට රිදෙන්නෙත් නැති වෙන්න තමන්ට රිදෙන්නෙත් නැති වෙන්න ඒ අයට පාඩුවක් නොවෙන්න තමන්ට පාඩුවක් නොවෙන්න මොකද උයලා කියලා කණ්ඩරෝ දිහෙම ඉන්නේ නැහැ එහෙම කිව්වා කියන්නේ හුද්දට වෙනදකට දැන් විසාකා උපාසිකාව හත්තරදි වයසේ සුවන් උනේ ඒ ගෙදර කටයුතු කළේ නැද්ද? ඒ මේ නුවණ නැද්ද? තියෙන. ඒකෙන් තමන් මෙලොවක් දිනුව පරලොවක් දිනුව. ඉතින් මෙතෙන්දී ඕන වෙන්නේ මේ ඇත්ත කියන්නේ අද අපිට තියෙන ඇත්ත වෙලා තියෙන ටික අතහැරෙන්න. දැන් අපිට මේ අපේ කර්මයට අපිම හිතපු එකට විපාකයක් හැටියටයි මේ අපිට ඇත්ත වෙලා තියෙන කෙනෙක් දන්නේ. අපිට මේක ඇත්තම ඇත්ත වෙලා. ඒ හින්දායි මේකෙන් කොච්චර බැලුවත් මිදෙන්නේ නැහැ. විපාකය කියලා කියනකොට තමන්ට පේන මට්ටම. ලෝකේ තියෙන මට්ටම නෙමෙයි. තමන්ට පේන මට්ටම නෙවෙයි තමන් සැප දුක් වෙන්නේ. අපි මම කියන්නේ දැන් සමහර පෙරේතයෝ ඉන්නවලු ඒගොල්ලෝ කරපු කර්මයට වතුර දිහා බැලුවහම පෙනේ ලේ සැරවල්. දැන් උන්න මහ විශාල ගඟක වතුර ගලාගෙන යනවා. දැන් අපිට වතුර පේනවනේ. අපිට වතුර පේනවා. එතකොට ඇල්ලුවොත් වතුර අල්ලන්න පුළුවන් අපිට. ඉන්බොත් වතුරමයි වෙන අමුතු ගඳක් නැහැ. දිව්වොත් වතුරමයි. දැන් අර පෙරේතයට විපාක වෙනස් වෙනවා කියන්නේ යාගේ ආයතන ටික වෙනස් වෙනවා. මිසක වතුර වෙනසක් නැහැ. දැන් උන්නේ යාගේ ආයතන ටික මේ කර්මජ රූප ටික ඇහැතන දිනවාසේ කියන්නේ. එයා බලන ඇහින් එයාට ඇහින් බලනකොට පේන්නේ ඇහැට ලේසර් වගේ නා. නාසයෙන් එයා ගඳ සුවඳ ගන්නකොට එයාගේ නාසයට දැනෙන්නේ සැරව ගඳනක්. කටට ගත්ත දිවට දැනෙන්නේ සැරව රහණක්. දැන් තමන්ගේ ආයතන ටික මේ තමන්ට අත්දැකීම. අපි එයා දැන් වතුර නොබින්න නෑ වතුර තියෙන්නේ බොන්ඩක කියලා කිව්වට පොවා ගන්න පුළුවන් වේද? ඇයි තමන්ගේ ආයතන ටික හරහා තමන්ට දෙන විදිහට යැපෙන්නේ කියලා තියෙන්නේ. නේ එතකොට අපිට දැන් හොඳට පේනවා මේකේ වතුර තියෙන්නේ වතුර බොණ්ඩ කියලා. අපි කොච්චර කිව්වත් එයාට පොවා ගන්න පුළුවන් නේද? බෑ. මොකද කෙනා කෙනාගේ ලෝකේ කෙනා කෙනා මිසක බාහිර කර්මයට බාහිර තියෙන වතුරක් වෙනස් වෙලා තිබුණා නම් අපිට තේින්නුනේ ලේසර් වෙනවා. පෙරේතයන් ලේසර් වෙනනම් පේන්නේ බාහිර වතුරම ලේසර වෙලා නම් අපිටත් වෙන ලේසර වෙනවා. ලෝකේ වෙනස් වෙනවා කියන්නේ එයාගේ ආයතන ටික වෙනස් වෙන එක විතරයි. තේරෙනවද මේ කියන්නේ? ඒ නිසා දැන් එයාගේ ආයතන ටික වෙනස් වෙනවා කර්මය. ඒ ආයතන හරහා ලැබෙන දත්ත ටිකින් එයාට එයාගේ ඇහෙන් බැලුවහම වතුර තියෙන්නේ පේන්නේ ලෝකය ලේසර් වයි කියලා පනවන මට්ටම තමයි එයාට පේන්නේ. තමන්ට මේ තමන්ගේ ජීවිතයේ අද්දැකීම. නාසය බැලුවොත් මේ ගහනින් ඇහැදලා තියෙන්නේ මේ වතුර තියෙන තැනක මෙහෙම ගඳක් දැනෙන්නේ. මොන දැන් ලේසරව ගඳ එහාට එන්නේ. කටට ගත්තොත් ලේසරව රහ. අත දැම්මොත් සරව ටිකක් ප්ලේ ටික ගෑවුන ගතිය තියෙන්නේ. දැන් තමන්ගේ ආයතන ටික හරහා දුන්නු දත්තයන්ගෙන් තමයි එයා ජීවත් වෙන්නේ. දැන් මොන විදිහටවත් වතුර ටික පවගන්න බැරි යන්නේ. දැන් බලන්න සම්පූර්ණ විපාක විඳින්නේ ලෝකයේ කියන එක බාහිර දෙයකින් නෙමෙයි තමන්ගේ ආයතන ටික හරහා ඇතුළින්ම නේද මේ වෙන්නේ. දැන් එයා පිපාසයෙන් දුක් විඳින්නේ නැද්ද? වතුර නැති වතුර තියෙද්දි වතුර ටික බොන්නේ නැහැ. මොකද ආයතන ටික වෙනස් කළා කර්ම. නමුත් අපේ ආයතන ටිකේ මට්ටමට වෙනස්ුනේ නැති හින්දා අපිට වතුර පේනවා. දැන් අපි වතුර බොනවා. ඔය අතරේදී දැරිවිලා අපිට මේ ඇහැ වෙනස් වෙලා ලේසර් වගේ පෙවුනොත් දැන් අනිත් ඔක්කොම වතුර පේනවා. ටක් ගාලා ලේසර් වගේ බැලුවොත් ගඳ එන්නේ අපිට ලේසර් ගඳක්. රස එන්නේ ලේසර්. ඇල්ලුවොත් තරව ගතියමයි දැනෙන්නේ. කාටවත් පුළුවන් හින්දා මට වතුර ටික පුවන්නේ. බොණ්ඩ බොණ්ඩ වතුර වෙයි තියෙන කිව්වොත් කවදාවත් බොනවද? ඒකෙන් තියෙනවා අපි කෙනා කෙනා ජීවත් වෙන්නේ අපි තුන හදාගත්ත ලෝකෙකේ. නේද? එතකොට මේ ආයතන ටිකෙන් බලලා මේ ආයතන ටිකෙන් ඇතුල් පැත්තේ මේ ලෝකේ හැදිලා තියෙනවා. මේ ආයතන ටිකට ඇතුල් පැත්තේ තමයි මට මේ දරුවා අම්මා තාත්තා කියන ලෝකේ හදාගන්න තියෙන්නේ. කවදාවත් බෑ අපිට කොච්චර කිව්ව අර කෙරේටට මොන විදිහට වතුර ටික පොවන්න බෑ වගේ. මේ ලෝකෙන් උබ්බේ තියෙන ඇත්ත බුදුරජාණන් වහන්සේලා කියනවා අර කෙරේටට අපි කියන වගේ නෑ වතුර තියෙන්නේ කියලා. මෙතෙන් තියෙන අනාත්මෝ සතර මහා ධාතුව විතරයි තියෙන්නේ කියලා කියනවා. මොන විදිහටවත් පිළිගන්නේ නෑ. ඇයි අපේ අධ්‍යක් කිව්ව අපිට තේින්නේ මේ ආයතන ටික හරහා කෙනෙක් හැටියට නම්. දැන් අර මේ වතුර තියෙන තැන එයා කිව්වේ ලේසර් වගේ නම් ආයතන හයක මෙහා සැප දුකින් මේ මට්ටමින් මිසක තියෙන්නේ ඉන්නේ මේ. ඒ වගේ මෙතන සතර මහා ධාතුව තියෙන මේ ඇහෙන් බැලුවාමත් මට තේින්නේ කෙනෙක් වගේ. ගඳ සුවඳින්නෙත් මිනිස්සෙක්ගේ ගඳ සුවඳන. රසක් දැනෙන්නෙත් මිනිස්සෙක් හදලා දුන්නු මට්ටමක් නක්. ඇල්ලුවත් අහුවෙන්නෙත් මිනිස්සෙක් නක්. දැන් ඉතින් බුදුහාමුදුරු නෑ මෙතන අනාත්මයි සතර මහා ධාතුව කියලා කොච්චර කිව්වත් මට ඒක පිළිගන්නේ නෑ. මම මගේ අත්දැකීම තුලම ජීවිතේ නෑ මේ තියෙන්නේ මේ ඉන්නේ. ඒක මේ වෙලාදී මේ කර්මෙන් හැදිච්ච ආයතන ටික තුල හැදිච්ච ලෝකයේ හින්දා මිසක මේ සැබෑව ඉන්න නෙමෙයි. එතකොට නුවණ කියලා කියන්නේ ඊබව තේරුම් ගන්න. මේ ආයතන ටිකට දුන්නු දත්ත මිසක මේ හම්බ වෙන දේ නෙමෙයි. මිනිස්සයට ගොඩ යන්න පුළුවන් කියලා කියන්නේ මෙහෙම තේරෙද්දි ඒක අනිත් පැත්තට බලනවා. හිතනවා. ඉතින් දැන් අද අපිට මේ මට්ටම කර්ම විපාකයක් වෙලා හින්දා සතර මහා ධාතුවේ මේ මට්ටම මේ ඇහෙන් බැලුවත් මේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දරවල් කියලා පෙනෙන මට්ටම වෙලා නා. කනෙන් ඇහුවත් මේ ශබ්ද මට්ටම කෙනෙක් කතා කරනවා පුද්ගලෙක් කතා කරනවා කියන මට්ටම ඇත්ත වෙලා. රසක් වින්දත් මේ ආහාර පාන වල මිනිස්සු කන බොන ආහාර පාන වල රසය කියන මට්ටම ඇත්ත වෙලා. ඇල්ලුවත් කොට්ටයක් මෙට්ටයක් මේ මිනිස්සෙක් දරුවෙක් කෙනෙක් ඇල්ලුවේ කියන මට්ටම ඇත්ත වෙලා. මේ කෙනා කෙනාගේ ආයතන ටිකට් කෙනා කෙනා ඉන්නේ මේ මට්ටම මේ ඔක්කොටම ඇවිල්ලා නෙමෙයි. ඔක්කොගේම කර්මය සමාන මට්ටමක නිසා එහෙම වෙලා. තේරෙන්නේ? ඒ නිසායි මේ ඔක්කොම දැන් මෙහෙම වෙලා තියෙද්දි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මොනතරම් කිව්වා මේක ඇත්ත මෙහෙමයි කියලා අපි පිළිගන්නේ මොකද අපේ අත්දැකීම. ඒ කියන්නේ ලේසරව පෙනෙන වතුර පේන්නේ නැතුව ලේසරව පෙනෙන මට්ටමේ ආයතන තිබ සකස් වෙච්ච කෙරීතු දහ දෙනෙක් විතර ඉති. ඔක්කොම එක මට්ටමක නේද? ඔක්කොම වතුර බොන්නේ ඔක්කොම අරයහයි ඇත්තද බා මේ වතුර තියෙන්නේ මොන බොරුද ලේසරවනේ. අරිත් කියලා කියයි. ඔය සිද්ධියගෙන මේ අපිට තියෙන ඔක්කොගම කර්ම විපාකේ සමාන වෙලා හින්දා. මේ මට්ටම ඇත්ත වෙලා තියෙන කර්ම විපාකයේ සමාන වෙලා නිසා මටත් මිනිස්සු පේනවා. මෙතෙන්ටත් මිනිස්සු පේනවා. දැන් හිතාගෙන ඉන්නේ මේ මිනිස්සු ඉන්න හින්දා මිනිස්සු පේනවා. මෙතෙන්ටත් මිනිස්සු ඉන්න හින්දා එයාටත් පේන්නේ. මටත් මිනිස්සු ඉන්න හින්දා මටත් මිනිස්සු පේන කියන මට්ටම මේ තියෙන්නේ. නමුත් මේ කර්මයේ සමාන වෙලා විපාකේ. නමුත් ඇත්ත කියන එක වතුර තියෙන අතර අර පෙරිතිය 10 දිනකටම පෙන්නලා තියෙන්නේ එයාගේ විපාකයට අනුව මිසක ඇත්ත නෙමෙයි. ඒ වගේ කාම අවචර කියලා කියන කාම භූමියට මේක ඇත්ත වුණාට මේ මට්ටම රූප භූමියට අරූප භූමියට ලෝකෝත්තර භූමියට ඇත්ත නෙමෙයි. මේ අපිට කර්මයේ කාම අවචර සත්‍යයන්ට ඇත්ත. මේ ලෝකෙට අපේ විපාක මට්ටමට ඇත්ත. ඒකේ ඒ ඇත්ත කියන්නේ අපේ ආයතන ටික ඇත්ත වුණාට ඒක යථාර්ථය නෙමෙයි. යථාර්ථය කියන්නේ කාටත් ඇත්ත. ඒක අපිට පේන්නේ. ඉතින් මේ හැම පැත්තකින්ම අන්තිමට ආපහු කියන්නේ පවතින ඇත්ත පිළිබඳ මෙන්න මෙහෙම ඇත්ත. ලෝකය කියන එක මනසින් හදාගෙන කෙනා කෙනයි දුක් විඳින්නේ. ඒ හින්දා මේ ඇත්ත දැකලා තමන් බොරුවට දුක් විඳින මේ දුක අතහැර ගන්න කියන එක කියන්නේ බුදුරජාණන් වහන්සේ. තව පැත්තකින් ඉතින් ඒක කොච්චර කිව්වත් හරියන්නේ අපේ ආයතන ටික වෙනස් වෙන්න ඕනේ. මේ ආයතන ටික වෙනස් කරන එක තමයි අපි මේ හිත හිත කරන්නේ. අපිට තේරුණොත් යම් දවසකදී අපේ ආයතන ටික වෙනස් වුණොත් නුවණ එක වෙනස් වෙනවා ආයතන ටික. ඇහෙන් බලනකොටත් අපිට આવොත් චේන්ද ඉස්සෙල්ලා ඒ කියන්නේ මෙතන තියෙන කනබුන ආහාරය නිසා හැදුණු අනාත්මෝ රූපයක් නේද පේන්නේ. මෙහෙටනේ අපි කෙනා හදාගන්නේ කියලා ඇහෙන් බලනකොටත් රූපයක් පේනවා. ඇහෙනකොට මේ ඉබඳු අනාත්මෝ රූපයේ කියන දෙන කියන සද්දේ කියලා ඇහුණා. ගන්ධ සුවඳක් දැනෙනවනේ. මේද ආහාරයෙන් හැදුණු මේ රූපෙමි තියෙන කන්ද සුවඳ කියලා දැනුණා. ඇල්ලුවත් මේ අතහැරුණු සතර මහා ධාතුයි කියලා පේනවනේ. ආයතන ටිකෙම අපේ විනාශ වුණොත් මේ පුද්ගලයේ කියන එක අවබෝධ කරවන්න බැරි ආය අපිට. අනිත් අය කොච්චර කිව්වත් මේ කෙනෙක් 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 කියලා පුද්ගල භාවය දුරු නොකළ දැන් කර්ම වෙනස් නොවුන නිසා ඔක්කොටම තේන්නේ පුද්ගලෙක් නේ. දැන් මට වෙනස් වෙලා ආයතන ටික මොනද? දැන් මට හොඳට මට පේන සතර බැලුවත් සතර මහා ධාතු රූපේ. එහෙම තේ නිසයින සත්‍යය. ඇල්ලුවත් සතර මහා ධාතු. දැන් මට අපි කියමුකෝ ලෝකයා කොච්චර කිව්වත් කෙනෙක් කියලා දැන් මම විඳින මෙහෙම විපාකයක්. දැන් මට එන්නේ මේ මට එන්නේ විපාකයක්. දැන් රහතන් වහන්සේලා විඳින ඒබඳු විපාකයක්. ලෝකෝත්තර විපාකයක්. මේ ලෝකයාගේ මට්ටමින් ඊතර වෙච්ච විපාකයක් දැන් තියෙන්නේ. දැන් ලෝකයා අම්මා දරුණා තාත්තා දරුණා කියලා හදත් මට ඒක කිසි ගාණක් නැහැ ප්‍රශ්නයක් විතරයි. කොහෙද යාට අම්මා? කොහෙද යාට දරුවා? කොහෙද යාට තාත්තා? කොහෙද යාළුවා කියන තැනකින් ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මගේ ආයතන ටිකට හම්බෙලා තින්නේ මම මෙහෙම විපාකයක් නෑ. ඒ විපාකය තුල මේ මේ ආණ්ඩුවේ විපාක නෑ. තේස්නද කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන්නේ. එතකොට ඒ ආයතන ටික වෙනස් කරන එක තමයි මේ කර්මය කියන්නේ අපි. චේතනාවයි. දැන් හැම වෙලාවෙම කර්මයෙන් මේ ආයතන වෙනස් වෙනවා. අර මිලකති සාහන්දරන් කතාව ගැන මම කියලා දිනවා. අර වැද්දෙක් එවලෙන් පැටිය දාපු මෝදෙන මරාගෙන කෑවා. අකුසල කර්මය කොච්චර බලවත්ද කියනවනම් සංගල මෙ ආයතන වෙනස් වුණා. වතුර කිය වතුර පිපාසයක් හැදුණා. බොණ්ඩ මෙයා කැලෑ විද්දපු වැද්දෙක් හින්දා බොණ්ඩ වතුර ටික ගොහාවෙන් ගියා. මෙයා දන්න වතුර වලල් තියෙනවා. යන්නේ යන්තර වතුර පේන්නේ. ඒ ඇහැට පේන්නේ වතුර. ඊට පස්සේ එතන ආරණ්‍යයක් තියෙනවා. කැලේ ඇතුලේ. ආරණ්‍යයට ගිහියාම එතන විශාල තඹහැලි හතක් තියෙනවා. හැම වෙලේම වතුර පිරිලා උතුරලා යනවා. තඹහැලි හත දිහාම බලන වතුර බින්දුවක් නෑ. මෙයා කෑ ගහනවා මේ මුං හාමුදුරුවෝ නෙවෙයි මුං හොරු නැතිනම් වතුර පොඩක්වත් තියාගන්නේ නැද අරේනේ කියලා. ඒක නායක හාමුදුරුවෝ රහතන් වහන්සේ. ඒ ගහනකොට මට වතුර තිබහයි වතුර ටිකක් බොන්න හැදුවා එක හැලියකවත් වතුර බින්දුවක් දැන් හාමුදුරන්ට පේනවා හැලි හත්ෙම වතුර උතුරලා යනවා. ඒක දෙයක් නෑ මොකක් හරි බලවත් කර්මයක් කළා තමයි. ඔබ මොකද්ද කරපු කර්මය කියලා. ඉතින් විස්තරේ කියනවා දවස පුරාම දඩියනේ ගියා සතෙක් හම්බුන්නේ. ඒ වෙලෙම පැටව දාපු මොහොදෙනක් හිටියා. මම මේ ඒ මොහොදෙන මරාගෙන ගෑවා. කැටිය කිරි උරා බොද්දිම මොහොදෙන මරාගෙන කාරා. ඒක තමයි බලවත් අකුසල. තොසේ කියන බලපං ඔබ දැම්මෝ කෙරෙත් එක් වෙලා නේද කියලා අර තඹ හැලි හතම ඉවරනකම් කලින් අරගෙන අතට රැක්කිරුලි ඒත් බඩේ දිරුන්නේ නැහැ කියලා. දැන් ඒ බඩේ හැටි. කර්මයට ආයතන ටික වෙනස් වෙනවා ඔක්කොම. ඊට පස්සේ මම කල කිරිලා ගෙදර ගිහිල්ලා ආවිල්ලා මහාන වෙලා කොහොම හරි වීදියේ කරලා අනාගාමී බලයටපත් වෙනයි. මම එතනින් ගත්තේ මේ ආයතන ටික වෙනස් වුණොත් විපාකේ වෙනස් වෙනවා. අපිට කවදාවත්ම අපේ ආයතන ටිකෙන් ඔබට ලෝකයේ හැදිලා විපාක විඳින්නට බාහිර දෙයක් හම්බෙලා නැහැ. අපි හිතාගෙන ඉන්නේ මේ ඇහෙන් එළිය තියෙන දේක් පරිහරණය කරනවා කියලා. කනෙන් එළිය තියෙන දේක් පරිහරණය කරනවා කියලා. නමුත් ඇහෙන් ඇතුළටයි ලෝකය හැදිලා තියෙන්නේ. කණින් ඇතුළටයි මේ ලෝකෙ හැදිලා තින්නේ අපිට. ඇහැට පේන දේ දැනගන්න හැටියෙන්නේ අපි සතුට දුක් විඳින්නේ නේද? වෙන දෙයින් එළිය සිද්ධියක් අපිට දන්නේ අපිට පෙවුනට පස්සේනේ. ඊට මෙහා දන්නේ පිළින අධ්‍යක්ෂේ මරා පිළින මට්ටමම අපි වෙනස් වෙනවා නේද? උන්ව මට්ටමට එනකොට එයාට හොඳට තේරෙනවා පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියන එක. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියලා කියන්නේ මේ උපාදාන ස්කන්ධ පහක හැදුණු ලෝකයක් මිසක එයින් පරිබාහිර ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ ටික මම කියුවේ අද අපිට අපේ ආයතන වලට හම්බෙන මත්තම අපිට ඇත්ත වෙලා ඉන්න තා. මේක ඇත්ත වෙලා ඉන්නකන් අපි මුදින්නේ. අපි තේරුම් කරගන්න ඕනේ මේක ඇත්ත නෙමෙයි, මේ කර්මය කළ නිසා මේ මත්තමට ලැබෙන සිද්ධියයි මේ කියලා දැනගන්න ඕනේ අපි. එහෙම වුණොත් තමයි එන මේක මේ සැබෑම නෙමෙයි මේකෙන් මුදින්ද අපි යන්න ඕනේ. අපේ ඇහැ ආයතන ටික වෙනස් වුණොත් මේ එක දෙයක්වත් බලන්නේ නැහැ. අපි මේ තරම් බැදීමේ හිටිය දරුවෝ අම්මගේ අම්මගෙන අහලකවත් හිතන්නේ නැහැ. ඒ මෙව නැහැ. ඈ ඊට මෙහා කොච්චර කිව්වත් අතහරින්නේ අතහැරෙන්නේ නැහැ. අර පෙරේතර වතුර ටිකක් පෝව ගන්න බෑ වගේ තමයි. කොච්චර කිව්වත් මේ අතරින්ද කිව්වොත් අතරින් කවුරක් කිව්වට බෑ. තමන්ගේම ආයතන ටික වෙනස් වෙලා අතරින්න ඕන. ඒ කියන්නේ තමන්ම නිවන් දකින්න ඕන කියලා කියන්නේ තමන්ම භවනා කරන්න ඕන කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. තව කෙනෙකුගේ අත්දැකීමෙන් තව කෙනෙක් යමක් අතරින්නේ නැහැ. තමන්ගේම අත්දැකීම අවබෝධය හරහා යතාරේ. ඒ නිසා මේ හැම වෙලෙම චේතනාව වෙනස් කරන්න කර්ම. මොකද ඒ කර්මය මත ආයතන ටික වෙනස් වෙනවා. එතකොට ලැබෙන සතහන් වෙනස්. ඉස්සෙල්ල ලැබුණු සතහන් මේ අලුතෙන් වෙන සතහන් ටිකක් එනකොට පරණ සතහන් ටික එක තියෙන ගණ දෙනවා කියන එක. එකයි එන්නේ. ඉතින් ඕක තමයි ආපෝ කොච්චර කතා කරත් කියන්න තියෙන්නේ දෝෂේ තමයි කියන එක. අර විදිහට ටිකක් හිතන්න ගන්න. තේරෙන්නේ? දැන් හිතන්න හදන්න එපා. තියෙන දේ පේනවා නෙමෙයි, පේන දේ තියෙනවා නෙමෙයි කියලා. මොකද හිතුවට කමන්නේ කලින් කල. මෙතනින් අතහැරෙන්නේ. මොකද මේ දුවාම වෙලා, පුතාම වෙලා ඉද්දි කොච්චර බැලුවත් පේන්නේ. ඉස්සෙල්ලා අපිට වෙනවා මේ මත්තම අඩුයි. අර අමු කැලෑවක් ගිනි තියන්න බෑ. ඒ හින්දා ඉස්සෙල්ලා වෙන අපිට කැලේ කපලා ඒක වේලෙන්න තියන්න. වේලෙන්නට පස්සේ ගිනි තිබ්බේ. ඒ වගේ මේ විදර්ශනා ඥාණයෙන් ඉස්සෙල්ලා කරන්න වෙනවා අපිට මේ වේ තියෙන චිත ගති, කිරි ගති, ඇලිච්ච ගති අඩු වෙන්න බලන්න. ඊට පස්සේ මේ සංයෝජන බැමි ඉබේම අඩු වෙනවා තමන්ගේ අත්දැකීම හරහා. මොකද ආයතන ටික හරහා වෙනස් වෙනකොට අඩු වෙනවා. අන්න එතකොට ඉබේම නිමිති හිතින් නැති දැන්ටි කියලා බලනවා. මොන පේන දේ කියනව නෙමෙයි, පේන දේ පේන්නේ නැහැ කියන තැන ගත්තාම නිරන්තරම හිත තියලා මෙනෙහි කරන එක. අපිට ලෝකේ මැද්දේ ඉඳගෙන එක පාට් එකක් හතරවන්න අඩි තියන්න බෑ. අමාරු. එහෙම පුළුවන් අය ඇති එරුදිවක් තියනවා නම් රෝහිතස කියන ඍෂිවරයෙක් වගේ නේද? හිමින් හිමින් ආයෙට ගිහිල්ලා වැටෙන්න හැට පයින්ද වෙන්නේ අපිට. ඒ හින්දා ඒ විදිහට මෙනෙහි කරන්න. වැඩි අමාරුවක් නෑ හැම වෙලාවෙම මේ කාරණා දෙක තේරුම් ගන්න දැනට. අපි යම් වස්තුවක් දැනගන්න හැම වෙලෙම බාහිර නිමිත්ත විස්තර සතහන් නැති අනාත්ම රූපයක් මුල් කරගෙන නිමිත්තක් අරගෙන ඒකට ආධාරයෙන් අපි ටිකක් දාලා දැනගන්න. කින ටික දැනගෙන මේ දෙක වෙන් කරන්න හැම වෙලාවෙම. පුද්ගලයෙක් කියලා පේන තැනක පියුන් රූපේ සතහන් ටික විස්තර ටික ඉස්සෙල්ලා හොඳට අරගෙන යන මෙන්න මෙහෙම තියෙනවා. ඔහොම තියෙන රූපකේ උපයුනේ. එහෙනම් ඒක කෙනෙක් හිතියට උනේ කොහොමද? ඒ පේන දෙයට අපි හිතලා කෙනෙක් කියලා හිතුවා. ඒ හින්ද මේ නිමිත්ත කෙනෙක් කියලා දැනගත්තා. එහෙනම් අපිට මේ කෙනෙක් කියන දැනගැනිල්ල ආවේ බාහිරෙන් රූපෙකුත් ආධ්‍යාත්මිකව නාම ධර්ම ටිකකුත් දෙකක්ම එකට එකතු කරලා හදාගත් එකක් නේද මේ කියලා බලන්න. බලලා මේ ටික වෙනම බලන්න. ඒක තව උනම් චිත්ත වීති ඉගෙනගෙන චිත්ත වීදියේදී රූපේ හම් වෙච්ච අවස්ථාව ඇටියට චක්කු විඥාන මට්ටම දකින්ද ඒකේ විස්තර ටික පුරවපු හඬ කවපු අවස්ථාව වගේ දකින්න මොකද්ද සම්පටිච්චන සම්තිර්ණ වොත්තපකින ටික මේ දෙකම එකට එකතු කරලා පුද්ගලෙක් හදාගත්ත අවස්ථාව හඬ කවල රූපෙට හදාගෙන ඒක බලනවා වගේ තමයි ජවම් මට්ටම. අන්නේ වට. ඉතින් දැන් මේ චිත්‍රපටි බල බල ඉන්නේ හැම වෙලාවෙම. බාහිරින් රූප විතරයි තියෙන්නේ. හැබැයි ති චිත්‍රාගාරෙත් ඇතුළේම එක්ක. හදාගෙන ටයිටස්ටුවත් මහත්තුල හැම මොන දක්ෂද මෙන්න මේ අපිනේ දක්ෂ හැමෝම. හඳ කවන්න මේවා. බලන්න කිසිම අඩුවක් නැතුව මේ රූප සතහන් වලට හඳ කවල දින හැටි. චුට්ටක්වත් දසමයක්වත් ඉඩක් තියලා නැහැ. ඒක එහෙම නෙමෙයි කියන එක රූපෙන් හඳ වෙනස් වෙන විදිහට. මේ රූපෙන් නාමයේ අයින් වෙන විදිහට දකින්න තේසයක්වත් ඉතුරු කරලා නැහැ. ඒක දක්ෂ විදිහටම වඩුව හදලා තියෙනවා. ඉතින් පුද්ගලයෙක්මයි තේරෙන්නේ. ওই ධර්මතාව දෙක දෙපැත්තට හිතුව හිතන්න තේරෙයි. මේක හරියට තේරුම් ගමු ඉරියේ අත තියාගන්නේ අපි වෙලා තියෙන්නේ මොකද්ද කරන්න මොකද්ද කියන්නේ. තාම අපි යනවා මේ දෙක ඇත්ත නිසා මේ සංයෝජන මේ විදිහට බැලුවොත් අනිවාර්යෙන් මේ සංයෝජන තුනිය වෙනවා. තුනිය වුණොත් මේ දර්ශනය ඉගෙනගෙන තියෙන නිසා අනිවාර්යෙන් අර අනිමිත් මට්ටම එළඹ සිටිනවම එනවම. අන්න එතකොට පුළුවන් අපහසුකම් තොර. දැන් අපි කොච්චර ගිරව කියනවා වගේ අර කිව්වත් පේන්නේ නැහැ. ඒකට හේතුව අද මේ පෙනෙන මට්ටම ජීවිතේ වෙච්ච නිසා යමක් උඩ හිටගෙන ඒකෙන් අයින් වෙන්න බෑනේ. අයින් වුණා වෙන්නේ නැහැ. ඒ නිසා මොකද මේ පිනින මට්ටම පොළොව කරගෙන ජීවිතය කරගෙන ඒක නැති කරන්න හදනවා කියන එකක් වෙන්නේ. තේරුණාද කියපු ටික? එහෙනම් එහෙම බලන්න ටික ටික. අමාරු නෑනේ ඒ කියපු විදිහට බලන්න නේද? අමාරු. අමුතෙන් හිතන්න යන්න ඕනේ එකින් එක රූපේ පෙනෙන අවස්ථාව මොකද විඳීම මොකද හඳුන්වන්නේ මොනවද? මේ ඔක්කොම ටික එකතු කරගෙන මේ කෘත්‍ය ඇති වෙලා තියෙනවා. අපිට ලෝකේ හැදුන හැටි බලන්නකෝ ඉතින්. ලෝකයේත් ලෝක සමුදියක් දෙක තමයි. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ අනාත්මයි කියලා. ඇයි ලෝකේ අනාත්මයි කියන්නේ? අපිට කොහොමද ආත්මව? ඔන්න ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියන ඇයි අනාත්මයි කියන්නේ? එහෙනම් අපිට කොහොමද ආත්ම උනේ? ඒකට දෙන උත්තර ටික තමයි රූපය හොඳට බලනවා. එහෙම රූපයක් හම්බ වෙනකොට අපි මෙහෙම හිතලා දැනගන්න. උත්තර දෙක කදිමෙට ලැබෙන. බුදුරජාණන් වහන්සේ අපිට ආත්ම උනේ මේ නාම රූප දෙකම එකට එකතු වෙලා හඬ කවල ගත්ත නිසායි. හඬ කවල නොගත්තා නම් මේ බුදුරජාණන් දේශනා කළ වචනේ හොඳට තේරෙනවා කියන එක තේරෙනවා. ඒ විදිහට එහෙම ටික වැරදෙනවා. ආයෙත් බලන්න. ආයෙත් අමතකිනවා. ආයෙත් බලන්න. වැඩ කටයුතු කරද්දි කිවල් දනවා ඉති. අම්මේ කියනකොට මොන ළමයේද ඔය නාම රූප දෙකක් මේ තියෙන්නේ කියලා කෑ ගහන්න එපා. ඒක නුවණින් බලන්න. පුතේ ඇයි මොනවද උනේ? මම පුතා කෑවද කියලා ඒකත් බලන්න නුවණින්. එහෙම කරාද නුවණින් මේ සිද්ධිය ගෙනියන්න. විසම ලෝකේ සමෝහ හැදිරෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කායික්වත් වාද කළා නෑ. භාග්‍යතුන් වහන්සේ අම්මට තාත්තට සලකන එක හොඳ. අම්මලා තාත්තට සලකන්නේ කොච්චර හොඳද? gedara ඉන්න එකම බුදුහාමුදුරු අම්මයි තාත්තා. ඒ දෙන්නට සලකන්නේ නැතුව මුකුත් කළා වැඩක් නෑ. කියන උදේට ජනනා. ඒ වගේ ලෝකෙ තුලට වෙනම නුවණ අපිට තියෙනවා. ලෝකෙ මිදෙන ඥාන දර්ශනය ඇතුළතින් තමයි වෙනම අරගෙන. මේ සම්මතයේ අතහැරන දවසේදී ඉදිරිපත් වෙන ඥාතියෙකුගේ තමන් ගෙනාපු අරණුවන ලෝකයේ හැමෝම සම්මතයේ තුල ලෝකිතුල කොච්චර දක්ෂෝ හොඳට හිටියත් කෙරවලට එනකොට අන්තිමට මේක අතහරින දවසට පිළිගන්න කෙනෙක් ඉන්නේ සතර පාය විතර අතහැර. අපි දැන් මේ උපායයක් කරන්නේ ලෝකිතුල සම්මතවත් හැටියට සලකන හොඳට ඉන්නවා. ඒක අතහැරන දවසට ඉදිරිපත් වෙන්න හොඳ ඥාතියෙකුත් හදාගන්න ඕනේ. හොඳ අම්මා තාත්තා කෙනෙකුට වෙනවා හදාගන්නවා. පිට පිළිසරන දෙක. ඒ විදිහට අනවශ්‍ය කාරණා ගොඩ ගහගෙන මනසට වද දෙන හැටිද අපි කටයුතු කරන්න ඕනේ. එක තැනකින් සැහැල්ලුවේ තැනකින් පටන් අරගෙන යන්න. අපි මේ ස්කන්ධය මොනවද ඒවා වෙන්නේ කොහොමද සංඥා කොහොමද කියලා අමාරුවෙන් ගන්න යන්න ඕනේ. හරි ඒ ටික දන්නේ නැත්නම් ඒ පරියය අතහරින්න. උතෙන්ට ඔය කන්දක් නගින්න ගියාම එක පැත්තකින් නගලා බලනවා. නගින්න බැ තන්නේ කෙලින් ගල තියෙනවා. ආපහු එන්නේ නැතුව වටේ කරකලා බලන්න පහසු තැනක් තියෙනවාද? ඒ ගලටම ඒ කන්දටම නැග්ගහැකි බොහොම පහසුවෙන් හැබැයි තමයි. එක ස්කන්ධ ටික තියෙන පරිසම්පාදේ තේරෙන්නේ නැහැ. අරියම බැලුවට තේරෙන්නේ. අනේ මේ නිවන් දකින්න බැගල පැත්තකට වෙන්න එපා. බොහොම සරල තැනක් ඇති. ඒකෙන් යන්න. ඇවිල්ලා තියෙන පරිසම්පාදේ අවබෝධ කරගන්න. එහෙනම් ඒ ස්කන්ධය ගැන දැනන්නේ අමාරුයි. මොකද ගැන දැනන්නේ. නමුත් රූපේ මෙහෙම බලන්න නම් පුළුවන්. දැන් මොහොම බල බල යන්නේ. ඉබේම ඇවිල්ලා ඇති ওই තියෙන ප්‍රශ්නේ ලෙහිලයි. හිත අමාරුවෙන් ලෙහුනේ නැත්තම් මේක හරියන්නේ නැහැ කියන තැනකින් ඉන්න එපා. හතර පද ගාථාවක් හරි දැනගෙන ඒක කරගෙන යනකොට ඉතුරු නෝන එනවා. අපි හිතන්නේ මේ ටික තේරුම් නැහැ කියන්නේ මම අබහුවේ තමයි. බෑටම මට මේක තේරුම් ගන්න නෝන නැහැ. නෝන නැත්ති පින නැති හිඳ තමයි කියලා. නෑ නෑ කෙනා කෙනා පුරුදු කරපු ඉන්ද්‍රියදර. බුදුරජාණන් වහන්සේ ඇයි එක එක ක්‍රම වලට ධර්ම දේශනා කරා? එක එක කෙනා ගින්දි එකම තැනට යන්න ක්‍රම. එකම දේ කියනවා අර්ථ එකමයි. පදක් දෙන්නේ නැති විතරයි වෙනස්. මෙයාට මේ සද්දය ඇහිලා හුරුයි මේට වඩා. හුරු එකෙන් කියනවා. මේ කියන්නේ එකමද? ඒ නිසා මේ ධර්මයේ පොත්තමින් කිව්වොත් මොන විදිහට කිව්වොත් කියන්නේ එකමද? මම ওই දැන් වෙනදා කතා කරපු පරියායන් ටිකමයි කිව්වේ වෙන විදිහට. දැන් වෙනදා කිව්වහම ක්‍රමේ ටිකක් අමාරුයි වගේ මෙහෙම කිව්වම අපහසුයි. කෙනෙකුට මේ ක්‍රමේ අපහසුයි වෙනද කියන ක්‍රමේ ලේසියි. නමු දෙකම එකයි. කෙනා කෙනා පටන් ගන්න. ප්‍රශ්න නැත්තම් එහෙනම් අම්මලා යන්න බෑ වුණා නේද? ඔය ටික කරන්න ගන්නකොට හොඳට නුවණ එනවා. ප්‍රශ්න මොන හරි වෙයි විදර්ශනා කරනකොට හරි දහම් පොතක් බලනකොට හරි හොඳට හුරු වෙන්න පොඩි පොතක් භාවිත කරන්න. ප්‍රශ්න එකක් ඇතුළත් ඒක තද්දව සටහන් කරගන්න. නැත්තම් ස්වාමීන් වහන්සේ අපි හරි වෙන ස්වාමීන් වහන්සේමක් කර තමන්ට ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් හම්බ වුණාම අහන්න වෙලාවට මතක නැහැ. ගෙවල් දොර වලට ගියාම ප්‍රශ්න ආයේ කෝටියක් මතක් වෙයි. ඒ හින්දා ඒකටත් අපි උපාය සිදි වෙන්න දක්කෝ දක්ෂ වෙන්න ඕනේ කියලා කියන්නේ නේද? ඒ නිසා පොතක් පතක් බලනකොට හරි දහමක් මෙනෙහි කරනකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. නැගිටට පස්සේ ඒක ලියලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න කොහොමද විසඳගන්නේ? අපෝ හම්බෙන්න ස්වාමීන් වහන්සේ තම කර කල්යාණ මිත්‍රි ගිහි කෙනෙක් හරි කවුරුහරි හම්බෙනකොට මෙයාට තියෙනවා ප්‍රශ්න ටික. ඔන්න තව කෙනෙක්ගෙන් අහලා නෙමෙයි තමන්ටම ඇති වෙච්ච ප්‍රශ්නයකට උත්තර හොයාගන්න හොඳටම ඒක තේරෙයි. ඒ තමන්ටම ඇති වෙච්ච ප්‍රශ්නයක් එතකොට මේ විදිහට යනකොට නබෝ දවසකින් හොඳට ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් පොත්පත් කියවනකොට භාවනා කරනකොට ඇති වෙන ප්‍රශ්න තේරෙන කාරණා ලියාගන්න පොතක් හදලා තියන්න. ඒව දින දාලා නැත්තම් මොන කොටස අධ්‍යයනය කරමින් ඉන්නකොටද මේක ඇති වුනේ කියන එක දෙක කියන දාන ඒ ප්‍රශ්න කියලා කියන්න. කියාගන්න. ඒක හම්බුනහම අහන්න. උදේ නම් ගිහින් එන්නේ. ගුණාත්මක සීලයේ නිකං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයෝ නෝ සුකම්බලං ආයෝ රෝග සම්පත්‍ති සග්ග සම්පත්තිය මේ චතුන් පද සම්පත්තිය මනාතේ සම්පත්තිය.